අද ධර්ම දේශනා දායකත්වයේ දක්වමින් කටයුතු කරනු ලබන්නේ මහනුවර පදිංචි ස්වර්ණා මැදිවක පින්වත් මැතිණිය.
හොඳයි, සාදු.
අද දවසේ 2023 වසරේ 5 වෙනි මාසේ 21 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධා ගුණ ඇති වාසනාවන්ත පින්වත්නි, අපි හැමදෙනාම මේ දුර්ලභ මනුෂ්‍යාත්මය ලබාගෙන ඒ මනුෂ්‍යාත්මය තුළ ඒ ආත්මය කියන්නේ මොකද්ද කියලා හඳුනගන්න වෙර වීරිය දරන මහන්සි වෙන පිරිසක්, ජීවිතේ ඇඳුම් පැළඳුම් යාන වාහන නිවාස ආදී පමණක් නොවේ, ඊට එහා ගිය ආධ්‍යාත්මයක්, ඊට එහා ගිය සුවයක්, ඊට එහා ගිය ජයග්‍රහණයක් බලාපොරොත්තුෙන් කල්පනාවෙන් කටයුතු කරන්නේ. අන්නේ ලෝක සත්‍ය, ඒ යථාර්ථයේ කුමක්ද කියලා අපි සොයමින් සිටිනවා. හොඳට නුවණින් සොයන්න ඕන. මේ සියලු දුක්ඛයන්ගෙන් නිදහස් වෙන්න ඕන. ඒ නිදහස් වීම තුළ අපිට පුළුවන්කම තිබෙන්නේ සිත තුළින් තමයි නිදහස් වෙන්න. දැන් අපේ අරමුණ සිත, සිතේ තියෙන ස්වභාවය, සිතේ තියෙන ලක්ෂණ, දුක හැදෙන ලක්ෂණ තියෙනවද හිතේ? සසර පීඩාවට පත් කරන ලක්ෂණ තියෙනවද කියලා හොඳට බලන්න ඕන. තමන්ගේ සැබෑම චරිතය, සැබෑම ගුණය, සැබෑම ස්වභාවය තියෙන්නේ තමන්ගේ හිතේ. සිතෙන් නිදහස් වීම තමයි පින්නතුනේ සසරින් නිදහස් වීම කියලා කියන්නේ. හිතට බැඳීම තමයි සසරට බැඳීම කියලා කියන්නේ. ඔබ දැන් සිටින්නේ සවිඥානකව. එහෙම නේද? සවිඥානකව තමයි සිටින්නේ. සවිඥානකව කියලා කියන්නේ පේන දේත් හොඳින් හඳුනා ගන්නවා, ඇසෙන දේත් හොඳින් හඳුනා ගන්නවා, ආග්‍රහණය වෙන දේත් හොඳින් හඳුනා ගන්නවා, රස දැනෙන දේත් හොඳින් හඳුනා ගන්නවා. ඒකට කියනවා අපි සවිඥානකව සිටිනවා කියලා. අපි අවිඥානකව සිටියොත් මොකද වෙන්නේ? අවිඥානකව සිටිනවා. ඒ කියන්නේ සිතේ ඇති වෙන දේ හඳුනගන්නෙත් නැහැ. ඇහැට පේන දේ හඳුනගන්නෙත් නැහැ. කනට ඇහෙන දේ හඳුනගන්නෙත් නැහැ. නාසයට දැනෙන දේ හඳුනගන්නෙත් නැහැ. ඒක සුභ වේවා අසුභ වේවා හඳුනගන්නේ නැහැ. දිවට දැනෙන රස හඳුනගන්නෙත් නැහැ. එවිට අපි ඉන්නවා අවිඥානකව සිටිනවා. අපේ හිත අවිඥානකව තියන්න පුළුවන් නම් පිටුතුනේ දුක දැනේද? එහෙමනම් මේ අවිඥානකව සිටීම නේද දුක දැනෙන්න හේතුව? අවිඥානකව සිටිනවා නම් අපිට දුක දැනෙන්නේ නැහැ. අවිඥානක වෙච්ච නිසා තමයි දුක දැනෙන්නේ. දැන් ඔබ අවිඥානකව ඉන්න බයයිද? අන්න ඒකට කියන්නේ සසරට තියෙන කැමැත්ත කියලා. අවිඥානක වෙලා හරියන්නේ නැහැ වගේ නේද නිකන් හිතෙන්නේ. ඒකට තමයි කියන්නේ භව තණ්හාව කියන්නේ. අවිඥානකව වුණහම ඉතින් ඒකද බුදුදහම? ඒකද මේ අවබෝධය කියන්නේ? සියල්ලගෙන් නිදහස් වීම නම් අවබෝධය කියන්නේ අවිඥානක වීම තමයි අවබෝධය. අවිඥානක කෙනාට බලන්න මොනවද තේරෙන්නේ කියලා? ඉතින් මේ විදියට මේ වැඩ කරන්න පින්නතුනේ ශරීරය නෙමේ. මේක ශරීරයට කියපු බණක් නෙමේ. මේ විදියට වැඩ කරන්න පින්නතුනේ අරිහතුන්ගේ සිත. ශරීරය අඳුන ගන්න ඒ දේවල් ඈ. දැන් ඕක ශරීරයට ගලපලා කෙනෙක් කල්පනා කරන්න පුළුවන්. එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ. අවිඥානකව පාර යන්න බෑනේ නේ. සවිඥානකව තමයි පාර යන්න වෙන්නේ. එවනම් මේක තමයි සිත. මේ සිතට ධර්මයේ දේශනා කරන්නේ. සිත අඳුන ගන්න ඈ. ආන් එහෙනම් දාරු චීවරට එදා කියපු කාරණේ ගැඹුරු අද වෙනත් ස්වරූපයකින් අපි ඉගෙන ගත්තා. දිත්තේ දිට්ඨමත්තං භවිෂ්‍යති. ඒ කියන්නේ අවිඥානකයි. සවිඥානක වෙනවා නම් දිත්තේ දිට්ඨමත්තං වෙන්නේ නෑ. රහතන් වහන්සේලායි අවිඥානක තැන ඉඳගෙන බැලුව ජීවිතේ දිහා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දර ඉපලකින් ගහනකොට කොළු ගැටයක් ඇවිල්ලා උන්වහන්සේ ඒක දිහා බැලුව අවිඥානකව. ඒ කොළු ගැටයට පාර හිටපු අනිත් සියලු දෙනා අල්ලගෙන තලනකොට ඔය කොළුවට මොකද තලන්නේ? ඇයි දන්නේද ඔබ වහන්සේට දැන් ගැහුවනේ මේ පොල්ලක් අරන් ඇවිල්ලා. නෑ මට එහෙම දර ඉපලක් වදිනවා නම් දැනුණා. ඒ උනාට ගැහුවා කියලා මට දැනුනේ නෑ. එවනම් මේ ගැහුවා කියන වෛරය, ක්‍රෝධය, ඉරිසියාව, පළිගැනීම වැනි දේවල් එන්නේ අර සවිඥානක තැනදී. දැන් අපේ ඕන තරම් බින්නතුනේ කකුල් හැපිලා නියපොතු ගැලවිලා යනවා. හැබැයි වෙන මිනිස්සෙක් අපේ නියපොත්තක් ගැලෙව්වොන කොච්චර වෛර කරයිද නේද? පලිගනේද? ආන් එහෙමනම් මේ දෙකම එක හා සමානව මේ රහත් උත්තමය බාරගන්නේ. කකුල ගලක වැදිලා නියපොත්ත ගැලවුණත් එකයි, කවුරු හරි මේක ගලවගෙන ගියත් එකයි. දර ඉපලකින් ගැහුවත් කවුරු හරි එකයි, ඒක ගහකින් කඩාගෙන වැටිලා ඇඟේ වැදුනත් එකයි. අපිට එහෙමද? නෑ නේ. ගැහුවොත් එකක්, වැටුනොත් දර ඉපල ඔලුඩට හරි ඒක එකක්. ඒකත් එක්ක අපි පරිගන්නේ අයියෝ කිය කියා ඒකට මේ බෙහෙත් ටිකක් දාගෙන gediri gaga ඉන්නවා. අරකට රිටර්න් එකක් තියෙනවා. ඒයි සවිඥානකයි. එහෙමනම් අවිඥානකව මනසින් බලනවා ඒ උත්තමයන් වහන්සේ. ඉති විඥාන නිරෝධෝ කියලා කියන්නේ අවිඥානක වීම. සවිඥානක වීම නෙමේ. ඉතින් පින්නතුන්ටත් පුළුවන් නම් අවිඥානකව සිටින්න. ඒක තමයි වැදගත්. තේරුණා නේද? අවිඥානකව සිටින්න පුළුවන් නම් ඒක තමයි වැදගත්. ඔබේ සිත සවිඥානකද අවිඥානකද? අවිඥානක කරගන්න. ගොඩාක් අය මේ ධර්මය අහලා තමන් දමනේ වෙන්න හදනවා. තමන් දමනේ වෙන්න යන්න එපා. ඒක දමනය කරන්න හම්බෙන්නේ නැහැ. ඒක මරණයේදී තමයි දමනේ වෙන්නේ. තේරුණාද? සචිත්ත පරියෝදපණං, සිත දමනය කරන්න. පැහැදිලිද? සිත දමනය කරන්න. සිත කොයි වගේද? සිත නිදහස්ද? දුක් විඳින්නේ හිතනම් අවබෝධ කරවන්න ඕන හිත. දුක් විඳින්නේ හිතනම් නිරෝධ කරන්න ඕන හිත. ඔය දුක් විඳින තැන, වේදනා විඳින තැන තමයි හිත තිබෙන්නේ. වෙන කොහෙවත් නෙමෙයි. හිත හොයාගන්න බැහැ. පිනතුනේ ලක්ෂණයක් නැහැ, අරූපී ධර්මයක්. නමුත් එතනින් එන වේදනාව ඔස්සේ තමයි සිතක් හඳුනගන්නේ. තේරුණා නේද? වේදනාව ඔස්සේ තමයි අපි ඒක හඳුනගන්නේ. දැන් විදුලිය අපි හඳුනගන්නේ ඒකේ ඇතිවෙන තරංගය නිසා. ඊළඟට ගෑස් එකක් ලීක් වෙලා කියලා අපි හඳුනගන්නේ ඒකෙන් එන ගන්ධයක් සුවඳක් නිසා. ඒතු ඇහැට පෙනිල ගිහිල්ලා ගෑස් එක අල්ලගෙන දාන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපි සිත හඳුනගන්නේ ආන දැනෙන දේවල් ඔස්සේ, නිෂ්පාදනය වෙන දේවල් ඔස්සේ. නිෂ්පාදනය වෙන දේවල් වල තියෙන ඒ ශක්තිය ඔස්සේ. හිතක් කියලා කොහෙවත් දෙයක් නැහැ වෙනතුනේ. නමුත් මේ ගෂ්ඨණය තුල කම්පන හටගෙන ඒව විදුලිය නිෂ්පාදනය කරනවා වගේ අපේ සිතත් පින්නතුනේ බලයක් නිෂ්පාදනය කරන. ඒ බලය මිත්‍යා වුණාම, ඒ බලය වැරදි වුණාම, ඒ බලය විද්‍යාත්මක නොවුණාම, ඒ බලය යථාර්ථවාදී නොවුණාම, ඒ බලයෙන් තමන්ට සසරට හානි සිද්ධ කරනවා. ඒ බලය ලෝභ, ద్వේෂ්, මෝහ කියන බල පැවැත්මක් හටගත්තාම සසරට හානි කරනවා. තමන් ලෝභ සහගතද? තමන් ద్వේෂ් සහගතද? තමාමයි දන්නේ. වෙන කවුරුත් දන්නේ නැහැ. තමන් ලෝභයෙන් බැඳිලා ඉන්නවද? ඉතින් ලෝභය කොයි කොයි පැත්තට යා හැකේද? ඒක තමන් තමයි දන්නේ. සමහර අය වතු පිටි ඉද කඩම් වලට ආස නැහැ. හැබැයි එයා තව දෙයකට ආසයි. තව කෙනෙක් තමන්ගේ ශරීරයට ආස නැහැ. හැබැයි එයා තව දෙයකට ආසයි. ඉතින් මේ ශරීරයෙන් භෞතිකව ආසා නැති කරන්න කියලා ඒව දෙන්නවත් ගන්නවත් නෙමේ තියෙන්නේ. මේ සිතේ අවබෝධය ඇති කරන්න ඕන. මේ හැමදේම తాවකාලිකයි. මේ හැමදේම මට කියලා අයිතියක් පරමාර්ථ වශයෙන් ගන්න බෑ. ලෝකේ ධර්මතා අනුගමනය කරන්නේ ලෝකීය ස්වභාවය. දැන් මේ ගොඩනැගිලි කාටවත් කැමති විදියට පවතින්නේ නැහැ. ඒව පවතින්නේ ඒ අමුද්‍රව්‍ය වලට කැමති විදියට. ඒ අමුද්‍රව්‍ය වල කාලය ඉවර වෙනකොට ඒ අමුද්‍රව්‍ය කඩාගෙන වැටෙනවා. අපි කැමති විදියට පවතින්නේ නැහැ. එහෙනම් ඉතින් අපි අල්ලන් ඉන්නේ මොකටද? සිත තමයි පින්නතුනේ වැරදි අවබෝධයන් ලබා ගන්න. සිතට හරි අවබෝධය ලබා දෙන්න. සිතට හරි අවබෝධය ලබා දෙන්න. අවිඥානකව සිටින්න බලන්න ටික වෙලාවක්. ඒක තමයි භාවනාව. අවිඥානකව සිටින්න.
ඒ කියන්නේ පුළුවන් තරම් සිතින් නිදහස් වෙන්න තමයි මම උත්සාහ කරන්නේ ස්වාමීනි.
සිතින් නිදහස් වෙන්න බොහොම හරි. සිතින් නිදහස් වෙන්න අපි උත්සාහ කරනවා. බොහොම හොඳයි. හැබැයි ඒකම අපි මතක තියාගන්න ඕන. අපිට ඒ දේ උපදින්නෙත් අපේ සිතෙන්මයි. තේරුණානේ? ඒ දේ උපදින්නෙත් අපේ සිතෙන්මයි. දැන් සිතෙන් නිදහස් වෙන්න සිතම මුල් කරගෙන තමයි මේ ධර්මය අහන්නේ. සිතම මුල් කරගෙනම තමයි ධර්මය මෙනෙහි කරන්නේ. සිතෙන් නිදහස් වෙන්න සිත තුල ඉඳගෙනම අපි උත්සාහ කරනවා. ධර්මයේ ශක්තිය අපි මේකට අවශ්‍ය එකතු කරගන්න ඕන. එකතු කරගත්තාම මේක අර සිත තුල ඉඳගෙන සිතේම්ම නිදහස් වෙන්න බැරි කම නිසා බාහිර ශක්තියක් අපිට ගන්න ඕන. දැන් උදාහරණයක් වශයෙන් අපි වාහනයක් ඇතුළට නැගලා වාහනේ තල්ලු කරන්න පුළුවන්ද? තල්ලු කරන්න බෑනේ. ලොරියක් උඩට නැගලා ලොරිය ඇතුළේ ඉඳලා වාහනේ තල්ලු කරන්න පුළුවන්ද? බෑ. එනා අපි ලොරියෙන් පල්ලෙහාට වාහනයෙන් පල්ලෙහාට ඇවිල්ලා පිටින් ශක්තියක් අරගෙන ලොරියට දෙන්න ඕන, වාහනයට දෙන්න ඕන තල්ලු කරන්න. එවනම් අපි සිත ඇතුළෙම ඉඳගෙන සිතේ මොනයම් වෙනස්කම් කළත් ඒක හරියට අර වාහනේ ඇතුළේ ඉඳගෙන තල්ලු කරනවා වගේ. තේරුණා නේද? වාහනේ ඇතුළේ ඉඳගෙන තල්ලු කරන්න උත්සාහ කරනවා. වැඩේ කෙරෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේ ලෝකෙටම වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ මනස ඇතුළේ ඉඳගෙනම මනස සුවපත් කරගන්න බලනවා. සුවපත් කරගන්න බෑ. සුවපත් කරගන්න බෑ. ඉතින් මෙන්න මේක නිසා තමයි ලෝකෝත්තර ශක්තිය හෙවත් ලෝකයෙන් බැහැර පිට ශක්තියක් මේකට ගත්තා. ලෝකයේ ශක්තිය නැතුව ලෝකයෙන් බැහැර වෙලා පිටින් ශක්තියක් ලබා ගත්තා. අරගෙන මෙන්න මේ ලෝකේ තල්ලු කරලා දැම්මා. අන්න ඒක තමයි බුදුහාමුදුරන්ගේ හොඳම සොයා ගැනීම. බුදුරජාණන් වහන්සේ ලෝකය තුල ඉඳගෙන කරන භාවනාවල් වලින්, ලෝකයේ තුල ඉඳගෙනම කරන මේ වෙනස්කම් වලින්, විප්ලව වලින් මේ මනස වෙනස් කරන්න බෑ. මං වෙනත් ශක්තියක් මේකට භාවිතා කරනවා. ලෝකෝත්තර ශක්තිය. ලෝකෝත්තර ශක්තිය භාවිතා කරා. මනසින් නිදහස් වෙන්න නම් අපි මනස භාවිතා නොකරන මාර්ගයක යන්න ඕන. මනසට අහුවෙන්නේ නැති මාර්ගයක් අපි භාවිතා කරන්න ඕන. අර අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ, මායයට දකින්න බැරි පාරකින් යන්න. මනසට දකින්න බැරි මාවතකින් යන්න. දැන් ඔබ හොයාගන්න ඕන මනසට දකින්න බැරි මාවත මොකක්ද? මායයට දකින්න බැරි මාවත කොහෙද තියෙන්නේ? අන්න එකට කියනවා නිරෝධ මාර්ගය. නිරෝධ මාර්ගය තමා තුල හඳුනගන්න ඕන. පැහැදිලිද? නිරෝධ මාර්ගය තමා තුල හඳුන ගන්න. ඒ නිරෝධ මාර්ගයේදී අපි භාවිතා කරන්නේ නැහැ ලෝකීය ශක්ති. ඒ කියන්නේ ලෞකික ශක්ති. සමහර වචන වල තේරෙන අඩු ඇති. ලෞකික ශක්ති. ලෞකික ශක්ති කියලා කියන්නේ මේ අපි භාවිතා කරන ශක්ති ටික. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ඉන්ද්‍රියන් වලින් භාවිතා කරන සියලුම ශක්ති ටික ලෞකික ශක්ති. මේ ශක්ති භාවිතා කරන්නේ මේ නිරෝධ මාර්ගය යද්දී. දැන් තමන් හදා ගන්න ඕන මේ ශක්ති එකක්වත් භාවිතා කරන්න එපා. ඇහි ශක්තිය, කනේ, නාසයේ, දිවේ, ශරීරේ, මනේ ඥානේ මේ ශක්තිය එකක්වත් වැඩක් නැහැ. එහෙනම් ඉතින් අපි හඳුනගෙන තියෙන මේ ශක්ති ටික විතරයිනේ. චිත්ත ශක්තිය, ඉන්ද්‍රිය ශක්තිය, ඥාන ශක්තිය, එච්චරයිනේ අපි හඳුනගෙන තියෙන්නේ. ආන් එතනින් එහා ශක්තියක් තියෙනවා, ඒක හඳුනගන්න. ඒකට කියන ලෝකෝත්තර ශක්තිය. ඒ ශක්තියේ දුක නෑ පින්නතුනේ. ඒ ශක්තිය පෙරලෙන්නේ නෑ. නමුත් ලෞකික ශක්ති පෙරලෙනවනේ. සැප දුකට පෙරලෙනවා. සැප දුකට පෙරලෙනවා. එහෙම නේද? සැප දුකට පෙරලෙනවා. ලෝකෝත්තර ශක්ති වල වෙනස්. ඒක පෙරලෙන්නේ නෑ පින්නතුනේ. පෙරලෙන්නේ. සැප දුකට පෙරලෙන්නේ. ඒ ශක්තියට අහු වෙනවද පුතේ? අර ලෝකෝත්තර ශක්ති කියන ශක්ති ටික අහු වෙනවද පොඩියට හරි? නිකන් තේරෙන්නේ නැති වගේ මායිමකින් තමයි ඒක ඉන්නේ. තේරෙනා නේද? එච්චර අපිට ෆීල් වෙන්නේ නැහැ, ඒක දැනෙන්නේ නැහැ, ලොකු ඝනත්වයක් අහු වෙන්නේ නැහැ. තේරෙනා නේද? නමුත් ඒ ශක්තිය සුන්දරයි. දැන් ඇල්ලතුර මිහිරිම පානේනේ. වැඩි රහක් නැහැ නේද? ඇල්දිය ඒක තමයි අපිට තියෙන රසම පානය. ඒකනේ හැමදාම බොන්නේ. කිව්ව නොකිව්ව රසම පානය දිය. ඇල්දිය. ඒ වගේ තමයි ලෝකෝත්තර ශක්තිවලත් ඇල්දිය වගේ තමයි. විශේෂ මහා ලොකු රහක් නැහැ. හැබැයි ඒක තමයි සුන්දරම. ඒක තමයි රසම. ඒක තමයි එපා වෙන්නේ නැති හැමදාම ජීවිතේ භුක්ති විඳින්න පුළුවන් රසයක් වෙන්නේ. දැන් පැණි රහ පැණි බීම එකක් ඒ අපිට බොන්න බෑනේ. දෙකිට බොන්න බෑ. දෙක තුනක් බොන්න බෑ. පැණි රස කෑමක් එහෙම කන්න බෑ. හෝටලේ තරු 10ක් තිබ්බත් දවස් දෙකක් කනකොට එපා වෙනවා නේද? ඒක තමයි හැටි. ඒ වුණාට ලෝකෝත්තර ශක්තිය එපා වෙන්නේ නැහැ. ඒකට හේතුව ඒක එච්චර වේදනාත්මක දැනෙන දෙයක් නෙමෙයි. ඒක තමයි ස්වභාවිකත්වය කියන්නේ. ස්වභාවිකත්වය, ස්වභාවික ගුණය. නේද? මේ ස්වභාව ධර්මයේ තියෙන ගුණය. ස්වභාව ධර්මය කියන එක දන්නවන්නේ නේ? ස්වභාව ධර්මය කියන එකේ රසය. දැන් අපි විඳින්නේ ස්වභාව ධර්මයේ රසයද? මිනිස්සු විඳින්නේ ස්වභාව ධර්මයේ රසය නෙමේ, පුජ්‍යල රසය. මං හදාගත්ත, ඔළුවේ හදාගත්ත එක එක ලෝක, එක එක රට රසය. ආගමෙන් වෙන් වෙලා ඒ රසයක් විඳිනවා. මොන මොනෝ හරි ජාතියක්, වර්ගයක්, තත්ත්වයක්, දුප්පත් පෝසත්කම් නේද? ඕ හදාගෙන එක එක රස විඳිනවා. තමන් හදාගත්ත ලෝකවල රස ස්වභාවික රසය විඳින්නේ. ස්වභාවික රසය විඳින්නයි මේ ආරාධනය. පුජ්‍යල රසය විඳින්න නෙමෙයි. පුජ්‍යල රසය වැඩන්නේ. මමත් පුජ්‍යල රසයේ කාලයක් වින්දා ඇති තේරුමක් නැහැ. හරි වේදනාකාරී පීඩාකාරී තැනක් ඇතන පුජ්‍යල රසය. දැන් මම පුජ්‍යලයක විතර හිතන්න ගියාම තියෙන දේවල් ගැන ආඩම්බර ඇති වෙනවා. නැති දේවල් ගැන දුක හිතෙනවා. තේරුණා නේද? තමන් කොච්චර ලස්සන වුණත් පාරේ යනකොට මොනවා හිතනවද කියලා අනිත් අය ගැන හිතෙනවා. කොහෙන් හරි ඇඳුමේ ඇදයක් තියනවද කියලා බය හිතෙනවා. පුජ්‍යල ස්වરૂපයකින් ඉද්දී. ඉතින් මේ පුජ්‍යලයාව නඩත්තු කරන එක හරීම දුකක්. මනස ඇතුලේ පුජ්‍යලත්වය නඩත්තු කරන එක හරීම දුකක්. හීනමානයෙන්, අදිමානයෙන් හැමතිස්සෙම දුක් විඳිනවා. මේ පුජ්‍යලත්වයෙන් බැහැර වුණාම නිදහස්. ඒකනේ ලෝක ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරු ඇඳුම ගැන හිතන්නේ, රැවුල ගැන හිතන්නේ, කොණ්ඩේ ගැන හිතන්නේ, අදාල නැහැ. එච්චර මෝස්තර නැහැ. තියෙන විදියට. අර ලෝකයට මුහුණ දෙන්න උවමනා නිසා වස්ත්‍රයක් ඇඳගෙන පෙනී හිටිනවා. නැත්නම් ඒගොල්ලන්ට ඒක එච්චරම අදාළ නැහැ. තියෙන ගැටලුවක් දෙකක් අහන්න බලන්න. අර හොඳට සිංහල පුළුවන් එක ගැන මම ඉතාම සන්තෝෂ වෙනවා. මේ එයාගේ භාෂාව නෙමේ එයා කතා කරන්නේ. නමුත් අර සිංහල තියෙන බණමහල සිංහල පුළුවන් වෙලා තියෙන්නේ නේද? හොඳයි අහන්න මොනවා හරි.
අපේ ස්වාමීන් වහන්සේ මේ ලෝකෝත්තර වශයෙන් බලන්න අපේ මේ සිත කොහොමද ක්‍රියා කරන්න ඕන ඒක
ලෝකෝත්තර බවට යන්න අපි සිත පාඩ තේරෙන විදියටත් කියන්න ඕනනේ මේක. ආ දැකලා තියෙනවද කූඩු කරගෙන හිටපු ගිරව් නිදහස් කරනවා? හාන් ඒ වගේ ඔබේ හිතත් නිදහස් කරා. සියල්ල නිදහස් කළා කූඩු ඇරලා දාන්න. ඒකට කියනෝ ඕපන් මයින්ඩ් නේද? නැත්තම් විවෘත මනස. මනස විවෘත කරා. අපි විශ්වය හා සම්බන්ධ වෙන්න නම් අපි කූඩු කරගෙන ඉන්න අපේ මනස විවෘත කරන්න ඕන. එහෙනම් මනස විවෘත කිරීම තමයි ක්‍රියාමාර්ගය. ඇයි අපි අපේ මනස කොටු කරලා මෙහෙම තියෙන්නේ? අපිට කොටු කරන්න ඉගැන්වුවානේ පොඩි කාලේ ඉඳලා. අම්මා තාත්තලත් කොටු කරගෙන හැදිලා, පුතේ උඹත් මේ විදියට කොටු කරගනි, උඹේ ජාතිය මේක මේ විදියට කොටුවා, උඹේ ආගම මේක මේ විදියට කොටුවා, මේ පොතේ කියලා තියෙන දේවල්ම තමයි ඇත්ත, මේකෙන් එහා වෙන පොතක් බලන්න එපා. අපේ හාමුදුරුවොත් ඉන්නවා, අපේ බෞද්ධයොත් ඉන්නවා. බෞද්ධ නිවන් දකින්නේ ඇයි කූඩුවේනේ? ත්‍යානිත ආගමිකයා ආගමානුකූල වෙච්ච ගමම්ම දැඩි උපාදානේ එයා සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. එයා මනස විවෘත කරන්නේ නැහැ. එයා ගත්ත දැනුමින් එයා දැනුම ඔස්සේ තියෙන දෙයක් ලෝකේ හොයනවා, කවදාවත් හොයාගන්න බෑ. දැනුමේ හොයාගත්ත ස්වර්ගයක් හොයනවා, කවදාවත් හොයාගන්න බෑ. දැනුමින් මවාගත්ත නිවනක් හොයනවා, බෞද්ධෙන්ට කවදාවත් ඒක හොයාගන්න බෑ. කිසිම බෞද්ධ නිවන් දකින්නේ නැත්තේ ඒකයි. ඇයි ඒගොල්ලෝ හොයන්නේ? සංකල්පයක්නේ. මං කියන එක තේරෙනවද? සංකල්පයක් හොයන්නේ. නිවන කියලා සංකල්පයක් දාගෙන ඒක හොයනවා. නිවන කියන්නේ සංකල්පයක්ද? නෑ, සත්‍යයක්. විවෘත විවෘත බව. මම වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කූඩු ඇරලා දැම්මට පස්සේ මම වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පුජ්‍යලයක් වෙන්න බලන්නේ. පුජ්‍යලයක් දිනන්න බලන්නේ. පුජ්‍යලාරූඪ වෙන්න බලන්නේ. ඒක නිසා එයා හරි සතුටෙන් ඉන්නවා. හරි සැහැල්ලුවෙන් ඉන්නවා. දැන් ඔයා වුණත් පුජ්‍යලයක් හැටියට නැගී හිටින්න එපා. විශ්වයක් වගේ නැගී හිටින්න. මුළු සබාධහමත් එක්කම, මුළු සබාධහමෙම අයිතිකාරය වෙන්න. පර්චස් 10ක, රටක, පලාතක අයිතිකාරය තමයි අනිත් හැමෝම. තමන්ට පර්චස් ගාණක් තියෙනවා. ඊළඟට තමන්ට හැමෝටම රටක් තියෙනවා. මට නම් රටක් නැහැ. ඒ විශ්වයක් තියෙද්දි මොකටද රටක් අල්ලගන්නේ? මුළු මහත් ලෝකයක් තියෙද්දි මම මොන රටට ගියත් ඒක සම්මුතියෙන්නේ වීසාරව මේව ගහන ඒක ඕන එකක් පාස්පෝර්ට් එකේ ගහගන්න දෙනවා. මොන රටට ගියත් ඒ මගේ මාතෘභූමිය. මේක විතරක් නෙමෙයි, කොයි රටට ගියත් ඒක මගේ භූමිය. විශ්වයේ කොතනට ගියත්, අඟහරු ලෝකෙට ගියත් අපි මේ මිනිස්සු විශ්වයක් අයිති කරගන්නේ නැතුව පර්ජස් 10ක එලිලා ඉන්න හැටි, අක්කරේක දෙකක එලිලා ඉන්න හැටි නේද? විශ්වයක අයිතිවාසිකම් කියන්නේ විශ්වයම, විශ්වයම මේ සියලු දෙනාම මගේ, මේ සියලු දෙනාම අපේ. මාර්ගය මොකක්ද ලෝකෝත්තර වෙන්න? මනස විවෘත කිරීම. කියන්නේ මම කියලා මේ ගොනු වෙන්න යන්නේ නැතුව විවෘත වෙන්න. මමෙක් නෑ, සියල්ල තියෙනවා. මමෙක් වුණාම එයා කොටස් කරගන්නවා, මේක මගේ, මේක අනුන්ගේ. පින්නතුනි මට නම් මේක මගේ, මේක අනුන්ගේ කියලා දෙයක් නැහැ. සියල්ල මහ පොළොවේ දේවල්. සියල්ල කවුරු කවුරු භුක්ති විඳලා කාලයක් භුක්ති විඳලා සම්මුතිය සම්මුති විදියට මට හැරලා යනවා. මේ ශරීරය මගේද? ශරීරය මගේද? තමන්ගේද? නෑ, මේ වෙලාවේ හුස්ම ගන්නවා. හුස්මට අයිති, හුලඟට අයිති මාව. හිරු හිරු දෙවියෝ එහෙන් එළිය දෙනවා. ඒක නිසා හිරුටත් මාව අයිති, මාව ජීවත් කරවන්න එයා. ඒ ආලෝකය නිසා තමයි මම පිබිදිලා මේ අවදියෙන්. මේ ඇහි ප්‍රයෝජනය හරි සිද්ධ වෙන්නේ ආලෝකය නිසා. හිරුට අයිති මාව. මහපොළොවේ ආහාර ටික සාරේ අරගෙන මම ටිකක් දාගත් ආහාර කෑම ටිකක් කුසගිනි නිවා ගත්තා. නේ ශරීරය අයිති. ජලය පානය කරමින් මේ විශ්ව සැකස්ම නිසා, මේ ජලය තියෙන නිසා අපි ජීවත් වෙන්නේ. ජලය පානය කරමින් ජීවත්. කෝ අර හිතේ හිතෙන් අහන්න ඕන තෝ කොච්චර මෝඩද? තේරෙනා නේද? නේ තොප කොච්චර මෝඩද? හරි මෝඩයි නේද? එයා ඒ හිත වැරද්දෙහිin ගලව ගන්න ඕන. වෙන දෙයක් නෙමෙයි කරන්න තියෙන්නේ. හිත වැරදි විදියට අවබෝධයක හිටියනම් හිත හදන්න ඕන. ඔයා එහෙම හිතන්න එපා. එයා එහෙම බලන්න එපා. ඇත්ත මෙන්න මේක. මේක තේරුම් ගන්න කියලා හිතට අවබෝධ කරවන්න. හිත මොන වගේ හැඩයකින්ද දැන් මේ වෙනකොට පවතින්නේ? එහෙම නැත්නම් කලින් පැවතුනේ කොයි විදියටද? දැන් පවතින්නේ කොයි විදියටද? තමන්ගේ හිත.
දැන් ස්වාමීන් වහන්සේ මේ සෑල්ලු භාවයක් මට දැනෙනවා.
හොඳයි. එච්චර භාෂාව දැනෙන්නෙත් නැතුව එතුමන් අහලා ගෝමාරි එතුමට සෑල්ලු භාවයක් ඉස්සරට වැඩිය දැනෙනවා.
ඒකෙන් මම අර ඇලීම් ගැටීම් බැඳීම් වලට විවෘතව ඉන්න නිසා මට ඒ සෑලුව දැනෙනවා.
ඔව්. මෙතුමා මට කීප සැරයක්ම කෝල් කළා, සයන්හන්ස ලයිට් බිලට එහෙම කීයක් හරි මට පූජ කරන්න ඕන, account number එකක් දෙන්න කියලා කිව්වා. මං ඉතින් යව්වේ නෑ. මං ගෝවා බනහන්න කියලා. ඊට පස්සේ වද කළම ඉල්ලුවා කීප සැරයක්. නෑ මට යවන්න සයන්හන්ස, මට කීයක් හරි පූජ කරන්න ඕනමයි කියලා. ඊට පස්සේ මම යවුවා. ඊට පස්සේ මාස ගානක් තිස්සේ ගියක් හරි දානවා. එතුමා මාසෙ වැඩියෙන් තවන්ගේ සයින්හන්සේට ලයිට් බිල් ගෙවන්න කියලා. හේතුම තුලින්ම හටගත්ත අවබෝධාත්මක දෙයක් නිසානේ. ඒක අපි ගොඩක් අගය කරනවා. ඒක බොහොම අගය කරනවා. ඒ විදියටම තමයි මේ ගමන යන්න තියෙන්නේ. අපිට ඔළුවෙන් හදලා නෙමෙයි යන්න තියෙන්නේ, හදවතට දැනෙන විදියට. එනනේ සත්‍ය කියලා දෙයක් ඔළුවේ හදලා ප්ලෑන් එකක් හදලා මෙතෙන්ට දෙන්න බෑ. එහෙම දෙන්න බෑ. තමන්ට දැනෙන රසත් එක්ක අපි ව්‍යංජනයක් හදන්නේ. අපිට දැනෙන සුවඳත් රසත් එක්ක එකතු වෙලා අපේ හිතත් හදන්නේ එහෙමයි. අපි හිත හදන්නෙත් එහෙමයි. ඒකේ අඩු කරන්න ඕන දේවල් වැඩි කරන්න ඕන දේවල් අපිට හැමතිස්සෙම තේරෙනවා. අඩු කරන්න ඕන තැනදී ඒ දේ අඩු කරන්න ඕන, වැඩි කරන්න ඕන තැනදී ඒ දේ වැඩි කරන්න. දැන් අපි අය හිතනවා සතිය කියන්නේ හරි හොඳ එකක් කියලා සතිය වැඩි කරගෙනම යනවා. ඒක හරියට ලුණු වැඩි කරගෙන යනවා වගේ. තේරෙනවා නේද? සතිය අඩු කරන්න ඕන තැනදී සතිය අඩු කරන්න ඕන. ඊළඟට අපි හිතනවා ප්‍රඥාව කියන එක තියෙන්න ඕන, ප්‍රඥාව වර්ධනය කරන්න ඕන කියලා වැඩි කරගෙන යනවා. ඒකට හරියට නිකම් ඇඹුල් වැඩි කළා වගේ වෙන්න පුළුවන් හොද්දකට. ඒතකොට ඒක ගන්න බෑනේ. ඒක හැම දෙයකම ප්‍රමාණයක් තියෙනවා, ප්‍රමිතියක් තියෙනවා. හොඳ දේ වුණත් වැඩි කරන්න බෑ. තේරුණාද? මේක විශේෂයෙන් අවධාරණයෙන් බෞද්ධය තේරුම් ගන්න ඕනේ. නැත්තම් අපි අය හිතාගෙන ඉන්නේ සතිය කියන්නේ හොඳ දෙයක්, කොච්චර වැඩි වුණත් කමක් නැහැ. සමාධිය කියන්නේ හොඳ දෙයක්, කොච්චර වැඩි වුණත් කමක් නැහැ. ප්‍රඥාව කියන්නේ හොඳ දෙයක්, කොච්චර වැඩි වුණත් කමක් නැහැ කියලා නෑ. වැඩි වුණොත් ආබාධයක්. වීරිය කියන්නේ හරීම හොඳ දෙයක්, කොච්චර වැඩි වුණත් කමක් නැහැ. වීරිය කියන්නේ එච්චර හොඳ එකක් නෙමෙයි. දැන් වාහනයක තියෙනවා මේ පැටල් කරාම රේස් වෙන වාහනේ වීරිය. ඒකේ තමයි වීරිය උපදවන්නේ, වේගය. ඉබාගාත මේක පාගල දැම්මොත් කොහොමද වැඩේ? කොහෙට තාප්පයක් කඩාගෙන ගිහින්ද? අවශ්‍ය තැනදී ඒක බිඳුවටමත් අඩු කරනවා. ඈ අවශ්‍ය තැනදී වේගයත් අපි ලබා දෙනවා. මෙන්න මේක දන්නේ නැහැ ගොඩාක්. මේ විද්‍යාව, මේ ක්‍රමය දන්නේ නැහැ ගොඩාක් උදවිය. ඒ නිසා වීරිය අවම කරන්න ඕන තැන්වලදී වීර්යය අඩු කරන්න ඕන. වැඩි කරන්න ඕන තැන්වලදී වැඩි කරන්න ඕන. ඒක අපේ මනසට දැනෙන ස්වභාවයත් එක්ක අපිට තියයි. මොකද්ද භාවනාව යනු කුමක්ද? භාවනාව යනු මානසික සුවතාවය නේද? සහනශීලී බව, සැහැල්ලු බව, ශාන්ත බව, මෘදු බව තමයි භාවනාව කියන්නේ. එහෙම නැතු වෙන දෙයක් නැහැ. ආහාරය කියන්නේ මොකද්ද? රසවත් ගුණවත් දේ. එහෙම නැතු මොනවා හරි දෙයක් තඹගෙන අපිට කන්න බෑනේ නේද? ඒකේ තියෙන ඕන රසය, ඒකේ තියෙන ඕන ගුණය. රසයට ගුණයට කියනවා අපි ආහාරයක්, අපි ආහාර වේලක් හදාගත්තා කියලා. ඒකවල භාවනාව යනු කුමක්ද? සුවතාවය. සුවතාවය ඇති කරගන්නවා. දැන් අපිට නොගැලපෙන සුවතාවයේ මකන චිත්ත වේග හටගත්තාම ඒක අපි ප්‍රඥාවෙන් දකිනවා. ඒක දැකලා එකයින් කරන්න ඕන. දැන් අපේ ගෙදර ඉස්සරහා පඩියේ බල්ලෙක් කැත කරලා තිබ්බොත් මෙයා මෙතන කැත කරලා කියලා එකයින් කරනවා. ඒ වගේ අපේ හිතේ අපේ සැනසීමට බාධා වෙන අකුසල සිතිවිලි, අකුසල ආවේග, අකුසල බලවේග හට ගන්නවා. හටගත්තාම අපි ඒව හිමේ සැර අයින් කරලා දාන්න ඕන, දුරු කරලා දාන්න ඕන. කොහොමද දුරු කරන්නේ? ඒක අපේ හිතෙන් අහක් වෙන විදියට, දුරු වෙන විදියට අපි සිත මෙහෙවන්න ඕන. තේරුණා නේද? බැඳීමක් නම් ඒක ආදීන වේ බලන්න පුළුවන්. තරහක් නම් ඒකේ ආදීන වේ බලන්න පුළුවන්. යථාර්ථය බලන්න පුළුවන්. තමන්ගේ පැත්තෙන් බලන්න පුළුවන්. ඒ ඊට පස්සේ තරහේ ක්‍රියාවේ අවසානයේ ප්‍රතිඵලය ගැන දැකලා ඒ ගැන කලකිරිලා ඒක අයින් කරන්න පුළුවන්. මේ නේද? තමන්ට ඒක සුවදායි නෑ, ලාභදායි නෑ, වැදගත් නෑ කියලා තේරුම් අරගෙන අකට දාන්න පුළුවන්. දැන් අපිට රුපියල් 10කට කවුරු හරි රණ්ඩු කරගන්න ආව රුපියල් 10නේ, හරි වා තියාගන්න කියලා අපිට යන්නේ ලාභයි. මොකද අපිට වැඩි වටිනාකමක් ලැබෙන්නේ නෑ අර රුපියල් 10කට රණ්ඩු කිරීමෙන්. අන්න ඒ වගේ විවිධ පැති කඩවල් ගැන හිතලා අපිට යම් දේවල් අහකට දාන්න පුළුවන්. කවුරු හරි මිනිස්සෙක් අපිට හැමදාම බනිනවා එතන යද්දී. පස්සේ කවුරු හරි අපිට කෙනෙක් කියනවා මේ මිනිස්සයා මානසික බෙහෙත් ගන්න කෙනෙක්, එයා මේ මානසික ආබාධිත කරුවෙක් කියලා. ඊට පස්සේ අපි තරහ ගන්නේ නෑ. ඇයි ඒ? බලන කෝණය වෙනස් කරගත්තා. එයාට පිස්සු. හැබැයි කලින් දවසේ දෙකේ නම් අපිට තරහ ගියා. කෝණ වෙනස් කරගත්ත ගමන් hina වෙවි යනවා. hina වෙවි යනවා. තේරුණා නේද? එහෙමනම් මෙතන තියෙන අපි බලන කෝණය, බලන දැක්ම, සම්මා දිට්ඨිය. ඉතින් බාහිර අපේ මොළය සහ මනස ප්‍රතිචාර දක්වන එක නෙමෙයි ඇත්තෙන්ම අපි හදාගන්න ඕන, අපේ හිත. හිත හිත යතාම ආවේගත් එක්ක නැගිටිනවා ටිකක්නේ, ටිකක් සමහරලාටනේ තරහත් එක්ක කේන්තිත් එක්ක නැගිටිනවා. ඔව්, ඒ කියන්නේ තව එයාව තව මෘදු කරන්න ඕන, තව අවබෝධයටපත් කරන්න ඕන, තව එයාට නිදහස දෙන්න ඕන. තවත් එයා හිර වෙලා ඉන්නේ, එයා පීඩාව විඳිනවා. තවත් එයා විවෘත කරන්න ඕන මේ කූඩුවෙන් එළියට එයාට යන්න. අතහැරලා යන්න බය වෙන්න එපා. අතහැරියාම සියල්ල ලැබෙනවා. ගොඩාක් දෙනෙක් හිතන්නේ අතහැරියොත් මේක මට සියල්ල අහිමි වෙයි කියලා. තේරුණා නේද? අතහැරියොත් සියල්ල අහිමි වෙයි කියලා හිතන්නේ. මෙන්න මේ කොලේ තියෙන්නේ මේ පින්තුනේ මං සත්‍ය අවබෝධයට ආසන්න කාලේදී ලියපු වචන ටිකක්. තේරුණාද පින්තුනේ? සත්‍ය අවබෝධය කිරීම සඳහා ආසන්න කාලේදී මේ මේකදී අහනවා, අතහැරියොත් ඔබට සියල්ල අහිමි වෙයි කියලා ඔබට බය හිතෙනවද? අතහැරියොත් ඔබට සියල්ල අහිමි වෙයි කියලා බය හිතෙනවද කියලා මම අහනවා. ඔව්, එයා කියනවා ඔව් අතහැරියොත් මට සියල්ල අහිමි වෙයි කියලා බය හිතෙනවා. ඊට පස්සේ මං උගන්වනවා එයාට කියලා දෙනවා, නෑ එහෙම වෙන්නේ නෑ, බය වෙන්න එපා. ගොඩාක් දෙනෙක් මේ අත්හරින්නේ නැති සියල්ල අහිමි වෙයි කියලා. නෑ, සියල්ල Tamanට හිමි වෙනවා. අහිමි වෙන්නේ බොහොම පොඩි දෙයයි. හැබැයි Tamanට විශ්වාසයක් ලැබෙනවා. දැන් අපි අගේ අඩු දෙයක් මෙහෙම අල්ලගෙන ඉන්නවා. හරෙන් විශාල මැණික් ගලක් අපිට දෙනවා. ඉතින් මට මේක අල්ලගෙන ඉද්දි එක ගන්න බෑනේ. මේක අතහැරලා තමයි එක ගන්න වෙන්නේ. ඒ නිසා අපි අල්ලගෙන ඉන්න දේ එච්චර අගේ නෑ කියලා තේරුම් ගන්න. තේරුණාද? ඔබේ සිත මේ අල්ලගෙන ඉන්නේ බොහොම පොඩි දෙයයි. බලන්න අල්ලගෙන ඉන්න දේවල් ටික කියන්න බලන්න. මාව, තමන්වනේ, තමන්ගේ ශරීරය අල්ලගෙන ඉන්න. ඊළඟට තමන්ගේ දරු පවුල අල්ලගෙන ඉන්නවා. තමන්ගේ ධනය, ඒ වගේ දේවල් ටික හිත අල්ලන් ඉන්නවා. මේ අල්ලගෙන ඉන්නේ බොහොම පොඩි දෙයක්. මේවා අතහැරියට පස්සේ ලස්සන ලෝකයකින් නැවත අවදි වෙනවා. ඒ අවදි වෙන ලෝකයේදී දැඩිව අල්ලගෙන නැහැ. හැබැයි හැම දෙයක්ම පහසුවෙන්, ලේසියෙන්, ලස්සනට ඔබට සිද්ධ කරගන්න හැකියාව ලැබේවි. ඇත්තෙන්ම අතහැරීමක්වත් අල්ලගැනීමක්වත් නොවේ මෙතෙන්දි සිද්ධ වෙන්නේ. මෙතෙන්දි සිද්ධ වෙන්නේ විවෘත වීමක් මනස. ඒ නිසා හරි වෙනස්. අල්ලගැනීමයි අතහැරීමයි කියන දෙයට වඩා හරිම වෙනස් දෙයක් තමයි විවෘත වීම කියන එක. තේරුණා නේද? විවෘත වෙනවා. මනස නිදහස් කරනවා. ඒ නිසා ඒකට බය වෙන්න එපා. මනස නිදහස් වෙන්නට ඉඩ හරින්න. නිදහස් වෙන්නට මනසට ඉඩ හරින්න. ලෝකේ සනාතනික සදාතනික බැඳීමක්වත්, සදාතනික ජයග්‍රහණයක්වත්, සදාතනික පැවැත්මක්වත් නැත. ඒක තේරෙනව නේද? හැම කල්හිම පවතින පැවැත්මක් හෝ බැඳීමක් හෝ සත්‍යයක් හෝ වස්තුවක් දීපලක් හෝ නැහැ. දැන් බලන්න, අපිට වඩා හිටපු කලින් පරම්පරාවල් වල මිනිසුන්ටත් ගෙවල් දොරවල් තිබුණා. දරුපවුල් හිටියා. කෝ ඒ අය? ඒ අයත් අපි වගේම හිතුවා, ජීවත් වුණා. කෝ අය? කෝ ඒ අය? ඉතින් ඒ ඇත්ත විදියටම අපි හිතන්න ඕනද අපේ හිත? නෑ. අපි ඒ ඇත්ත විදියටම හිතන්න ඕනේ නෑ. තමන්ගේ හිතත් අර කුරුල්ලෙක් වගේ හිර කරගෙන තියෙනවා නම් තමන්ගේ හිතත් අර කූඩුවේ දොර ඇරලා එයාව නිදහස් කරා. නිදහස් වුණාම එයා විශ්වයේම අයිතිකාරයෙක් වෙයි. ඔබේ ප්‍රේමය, දයාව, ආදරය ගොඩාක් මේ ටික දෙනෙකුට සීමා වෙන්නේ නැහැ. හැමෝටම එක හා සමාන ඇති වෙනවා. දැන් බුදුහාමුදුරන් තිබුණා කියන්නේ මහා කරුණාවක්. ඒ මහා කරුණා ගුණේ ලක්ෂණ අපිටත් ලැබෙනවා. තේරුණා නේද? රාහුල කුමරුවන්ට තියෙන ආදරය අනිත් සියලුම සුනීත සෝපාකලටත් යනවා. ඒක රාහුල කුමරුවන්ට හම්බෙන්නෙත් ඒකමයි, අරගොල්ලන්ට හම්බෙන්නෙත් ඒකමයි. ඒක ගැටීමෙන් තොරයි. අපි ඕනෝට වඩා දරුවෝ වුණත් තදින් අල්ලගත්තොත් කියන දේ ඇහුවේ නැති වුණාම හරියට කේන්ති යනවා. ඒ අල්ල ගැනීම නිසාමයි. දැන් ලෝකේ ගොඩක් අය බැඳීම් හොඳයි කියලා කිව්වට මන්න කියන්නේ බැඳීම් ඕනෝට වඩා වැඩි වෙන්න හොඳ නැහැ. ඒව දරුණු වෙනවා. තේරුණා නේද? බැඳීම් තදින් අල්ලගත්තත් දරුණු වෙනවා. තමා කෙරෙහිත් බැඳීම් තදින් අල්ලගත්තාම තමන් පිළිබඳව මානසිකව වැටෙන ස්වභාවය වැඩි. නැතේ කියලම තමයි තැවෙන්නේ. ඊළඟට ඉතින් අපි හොයලා බලන්න ඕන කාටද තියෙන්නේ ලෝකේ කියලා. ඈ? ලෝකේ කාටද තියෙන්නේ? කාටවත් නෑ. හැමෝම ලෝකේ නැතේ කියලා තමයි තැවෙන්නේ. මොනවද තියෙන ප්‍රශ්න ආපු වෙලාවෙ ඉතින් විසඳගෙන යන්න ඕන. අහන්න අහන්න ඕන දෙයක් අහන්න. දැන් අරක තේරුණාද? තව විදියකින් පැහැදිලි කරන්න ඕනද? නෑ,
ඒක තේරුණා
සර්. තේරුණා. හරි. මනස විරුද්ධ කරාම, නිදහස් කරාම මේ තියෙන. දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ අහනකොට මේ ශ්‍රමණයා කියන්නේ කවුද කියලා ආකාසේ පදන්නත්ති සමනෝනත්ති බාහිරේ කියන වචනයෙන් තමයි ලස්සන බුදුහාමුදුරු කියලා දුන්නේ. අහසේ පිය සටහන් නැත ශ්‍රමණයත් එලෙසමය. ශ්‍රමණේකු හැටියට නැත්නම් අවබෝධයේ හැටියට, අවබෝධය තමයි මෙතෙන්දි ශ්‍රමණයා කියලා සලකන්නේ. අවබෝධය කියන්නේ සටහනක් නොවේ. ඒ රහතු ඒ ආරිය උත්තමයෝ. නමුත් බලන්න සාමාන්‍ය ලෝකයා තමන්ගේ අවබෝධය කියලා කියන්නේ තමන්ගේ සටහනක්. තමන්ගේ අවබෝධය කියන්නේ තමන්ගේ ආගම, තමන්ගේ ජාතිය, තමන්ගේ වර්ගය, තමන්ගේ පුජ්ජලිකත්වය, පුජ්ජලයා. ඒක තමයි තමන්ගේ අවබෝධය. පුජ්ජල අවබෝධයක් තියෙන්නේ සටහනකින් යුක්ත කෙනෙක්. මේ මම කියලා පෙන්වන්න කෙනෙක් නැහැ ආරේ උත්තමයන්ට. උන්වහන්සේලා මේ ඉන්නේ මම කියලා පෙන්වන්න ලැජ්ජ වෙනවා. මොකද ඒක බොරුවක්. මේ ශරීරයට අත දික් කළා කාට හරි කියන්න පුළුවන් නම් මේ මම කියලා, ඒක විතර බොරුවක්. මේ ලෝකේ තවත් නැහැ. මේ ශරීරේ අපි මේ ලැබුම් අරගෙන ඉන්න පොඩි මේ වාසස්ථානයක්, අම්බලමක් මේ ශරීරය නේද? මේක තුවාලයක්. එහෙමනම් මේ ශරීරේ මමයි කියන්න බැරි තැනින් අපි අවබෝධය ලබනවා නම් අපිට ලෝකෙ වෙන කිසි දෙයක් මගේ කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි අනුන්ගේ කියන්න යන්න ඕනත් නැහැ. ගොඩාක් අය මේ අතහැරීම කියලා හිතන්නේ මේ තමන්ගේ ළඟ තියෙන එක තා කාට හරි දුන්නාම අතහැරියා කියලා හිතනවා. ඒක මහ බුදුම වැඩක් නේ. එක්කෙනෙක් වෙස්සන්තර වෙලා තව එක්කෙනෙක් ජූතක බබුණ ගන්නවා. ඒක නෙමෙයි පින්නතුනේ අවබෝධ කරගන්න තියෙන දේ තියෙනවා. එච්චරයි. ඒක මහ පොළොවටයි තිය ඔබ අතාරින්න විශ්වයට අතාරින්න. පුජ්‍යලේකට නෙමෙයි විශ්වයට අතාරින්න. ඇයි එහෙම විශ්වයට අතාරින්න? විශ්වයේ තියෙන දේක් තමයි අපි අල්ලගත්තේ. තේරුණානේ? පුජ්‍යලේ ළඟ තියෙන දෙයක් නෙමෙයි අපි විශ්වයේ තියෙන දේක් තමයි අල්ලගත්තේ. පුජ්‍යලයන්ගේ ගනුදෙනු සම්මුතිය සම්ප්‍රදාය අපි මහ පොළොව අල්ලගත්තා නම් අන්න ඒක තමයි වැරද්ද. මේ ශරීරය අල්ලගත්තා නම් අන්න ඒක තමයි වැරද්ද. හිත නිදහස් වෙලා යන්න හදනකොට ටිකක් බය වෙනවද හිත? තමන්ගේ හිත නිකන් ආපස්සට එනවා හරිය අල්ල ගන්නවා වගේ එහෙම බලන්නේ
නැහැ නේ? නෑ නෑ එහෙම
නෑ. එහෙනම් නිදහස් වෙන්න ඉඩ හරින්න සම්පූර්ණයෙන් නිදහස් කරා. නිදහස් වුණාට පස්සේ ලස්සන තැනකින් ඔබට අවදි වෙන්න අවස්ථාව ලැබෙනවා. අලුත් උපතක් ලබන්න ඔබට අවස්ථාව ලැබෙනවා. මේ භවයේදීම ඥානයෙන් දර්ශනයෙන් නිදහස් අලුත් දකින්න ලෝක අවස්ථාව ලැබෙනවා. සංකල්පයකට එන්න එපා. බුද්ධාගම කියන්නේ මේකයි. ආනන්ද හැඳුරුවන්ගේ දර්ශනය කියන්නේ මේකයි කියලා ඒක මේ ලඝු කරොත් වචනයකට ගොනු කරොත් ඒක සංකල්පයක්. සම්මා සංකප්ප සංකල්ප නැති අවස්ථාව. සම්මා දිට්ඨි දෘෂ්ටි නැති අවස්ථාව. එහෙනම් සංකල්ප නැත්තම් ඔබට දෘෂ්ටි නැත්තම් ඔබට ඔබ තමයි විශ්වාසිකයා. තේරුණාද? විශ්වාසිකයා ඔබයි. ඔබට සංකල්ප නැත්තම් ඔබට දෘෂ්ටි නැත්තම්. මේකයි කියලා ගොනු කරන්න ලෑස්ති වෙන්න එපා. මේකයි කියලා ඉගෙන ගන්න ලෑස්ති වෙන්න එපා. දැනෙන්නේ සතුට නම් ඒක ජීවත් වෙන්න. තේරුණා නේද? මේකයි කියලා කියන්න ඕනේ. දැන් මගෙන් ඇහුවොත් ඔබේ ධර්මයේ කියන්නේ මොකද්ද කියලා? මන් දන්නේ. මගේ ධර්මයේ හැපිනස් කියන්න පුළුවන්. එහෙම නැත්නම් සහනය, සැහැල්ලුව, සතුට ඔක්කොම කියන්න පුළුවන්. ඒරෙන්නේ මම දන්නේ මගේ ධර්මයේ කියන්නේ මේ මෙන්න මේ සිම්බල් එක ඇතුලේ තියෙන මෙන්න මේ මේකයි කියලා කියන්නේ. එහෙම දේවල් කියන්න පුළුවන් ලෝකයට. අතීතයේ වෙච්ච දේවල් එහෙම අමතක කරලා දාලා වර්තමානයේ හිත හදාගන්න. අතීතය නිවැරදි කරන්න බෑ, ඒක හදන්න බෑ. මෙතන ඉඳලා අපි හැදෙනවා. තේරුණානේ? මෙතන ඉඳලා හැදෙනවා. මෙතන ඉඳලා හිත නිදහස් කරගන්නවා. අතීතයේ වෙච්ච දේවල් තියෙනවා නම් ඒ හැම දෙයකටම සමා වේවා. සමාව ලැබේවා කියලා අපි හිතෙන් සමාව ගන්නවා. එතකොට හිතෙන් අපිට ටිකක් නිදහස් කරගන්න පුළුවන්. ඒකට මොකක් හරි පින්කමක් කරනවා. දැන් ඒක අම්ම කෙනෙක් කිව්වම ගිහිල්ලා දවසක් පන්සලකට ගිහිල්ලා එයාට සෙරප්පු දෙක පන්නපු දෙන හොයාගන්න බැරි වුණා. මම සෙරප්පු දෙකක් දාගෙන ආවා. ඉතින් මගේ හිත වද දෙනවා කිව්වයි 10 ඉඳලා මං අනුන්ගේ සෙරප්පු දෙකන්නේ දාන් ආවේ කියලා. ඉතින් මගේ එක හොයාගන්න බැරි නිසා මං දාන්නවා. මං කිව්වා ඒ පන්සලටම ගිහලා තව ඒ වගේ සෙරප්පු කූට්ටම් පහක් තියලා එන්න කියලා කාට හරි දායි යන්න. ඒ කියන්නේ මනස නිදහස් කරගන්න ක්‍රමයක් එයාට. තේරෙනා නේද? මනස නිදහස් කරගන්න ක්‍රමයක්. ඒ වගේ අපේ හිතෙන් සමාව ගැනීමෙන් යම් ක්‍රියාවලියක් එකට කිරීමෙන් අපිට හැකියාව දෙනවා මේ නිදහස් කරගන්න. මේ හමුදාවේ හිටපු කෙනෙක් මහාන වෙලා ඉන්නවා, හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ වහුවඩුවක් දුන්නා එක්කෙනෙකුට. මම එහොයයි කියලා. යා ඒ හමුදාවේදී යාගේ අතින් කට්ටි මැරිලා තියෙනවා. ඒක නිසා මම මගේ ශරීරයෙන් යමක් දීලා මම ජීවත් කරනවා. ඒ ගැන දුක් වෙලා, කනගාටු වෙලා. තේරුණානේ? එයා දුක් වෙනවා, එයා කනගාටු වෙනවා. එයාගේ අක්මාවිනුත් කොටසක් දුන්නා. මොකද හේතුව? එයාගේ අතින් ඒ නැති වෙච්ච අය වෙනුවෙන් එයා තව කෙනෙක්ව ජීවත් කරවන්න උදව් කළා කරලා තියෙනවා. ඒ හාමුදුරන්ට හිතිච්ච විදිය. හැබැයි ඊට වඩා ලොකු දෙයක් තමයි ධර්මය හදාරලා ධර්මයේ මිනිස්සුන්ට ලබා දුන්නා නම් තේරුම් අරගෙන ඒකේ මුළු එයාගේ සංසාරයක් එයාට ලබා දෙනවා. සංසාරයක් නෙවෙන්න සලසලා දෙනවා. ඒක තමයි ගොඩක් වටින්නේ. නිසා මේක අවබෝධ කරගන්න හරි ලේසියි. ඉතින් අපේ ළඟ තියෙන මමත්වයේ කියන ලක්ෂණ අපි සම්පූර්ණම දිය කර හරින්න ඕන. දිය වෙනවා කියන එක දන්නව නේද? දිය කර හරිනවා කියන්නේ දිය කර හරිනවා. අපි අයිස් කැටයක් අරගෙන සීතකරණයෙන් එළියට තිබ්බහම, එළිය ඉරව්වට තිබ්බහම මොකද වෙන්නේ? මේ දිය වෙලා යනවා නේ. ආන්න ඒ වගේ දිය කර හරිනවා. මොකද අපේ මමත්වේ දිය කර හරිනවා. එතකොට මමත්වේ ආවේග එන්නේ නේ. තේරෙනා නේද? මමත්වයේ ආවේග වෙන්නේ නැහැ. ඒක දිහා බලන්නේ බොහෝම ධර්මානුකූලව, ඒක දිහා බලන්නේ බොහෝම විද්‍යානුකූලව. මමත්වයේ ආවේග ඉන්නේ. දැන් ওই මමත්වයේ ආවේග නිසානේ මිනිස්සු සිගරට් කොටේට මිනී මරා ගන්නවා නේ. සිගරට් පොඩි කොටේට මිනී මරා ගන්නවා ඈ. ඉඩමේ අඟලට දෙකට මිනී මරා ගන්නවා. අපේ පන්සලේදී අල්ලපු වැටේ ඉන්න කට්ටියට කිව්වා ඔයගොල්ලෝ කැමති තැනකින් නූලා දින්න කියලා. අපි ඔතන ඉස්සරහ වැටක් එහෙම ගාද්දි මං කිව්වා බාතුම් නැලට ඒ ඉඩමේ අයිටම කියන්න නූලා දින්න කියලා. ඒගොල්ලෝ ඇවිල්ලා කණුවෙන් අපේ පැත්තට දාලා නූල් ඇදලා දුන්නා ඉතින්. අපි මේ විදිහට කරා. කමන්නේ අඩි දෙකක් තුනක් ගියන්න කමන්නේ. මනුස්සයා සතුටු වෙන්නේ. කමන්නේ මං ඉතින් කල්පනා කළා මේ ලෝකේ මේ වගේ දේවල් වලට නේද විශාල රණ්ඩු කරගන්නේ මේ මේ කියලා. නේද? මිනිසුන් එක්ක සටන් කරනවා. අපි මිනිසුන් එක්ක සටන් කරන්න ඕනේ නැහැ. අපි අපේ හිතත් එක්ක සටන් කරමු. තේරුණා නේද? අපි අපේ හිතත් එක්ක සංවාද කරමු. තර්ක කරමු. ගනුදෙනු කරමු හිතත් එක්ක. එතකොට වෙනතුනේ සෑහෙන තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය, මනස තමන්ට ඉතුරු වෙනවා. ඒකෙන් තමන්ට ගොඩාක් වැඩ කරලා අර අඩියක් වෙනුවෙන් ජීවිතේ පුරාම නඩු කියා ගන්නවට වඩා අඩිය අතහැරලා දාලා මානසික රිලැක්ස් එකක් ගත්තනම් එයාට තම ප්‍රොජෙස් 10ක් ගන්න පුළුවන් වෙනවා. තේරුණා නේද? ඒ අඩියක් එක්ක නඩු ගීගේ ඉන්නවට වැඩිය හොඳයි ඒක අතහැරලා තව ප්‍රොජෙස් 10ක් ගන්න එකේ කාලය අරගෙන. අන්න ඒව තමයි වැඩ. ඔළුවේ වැඩ. තමන්ගේ මානසික නිදහස තමන්ට ලාභයි කියලා හිතන්න ඕන. ඈ වඩා ලාභදායී පැත්තෙන් බලන්න ඕන. වඩා නිදහස් පැත්තෙන් බලන්න ඕන. වඩාත්ම සුවදායී පැත්තෙන් තමන්ගේ හිත හදාගන්න ඕන. ලෝකෝත්තර කියලා කියන්නේ අපේ මේ සං වේදනාවන් වලින් එහා පවතින දෙයකට කියන දෙයක්. ලෝකෝත්තර මේ ශරීරය තුල අපි භාවිතා කරන චිත්ත ධර්ම තියෙනවනේ නේ. චිත්ත ධර්ම, වේග ධර්ම, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතවිලි මේ සියලුම දෙයට මුසු වෙන්නේ නැති තත්වයක් තියෙනවනම් අන්න ඒක වගේ පින්නතුනේ. රහතුන් උපමා කිරීම සඳහා බුද්ධ කාලයේදී ගත් එක උදාහරණයක් තමයි තෙල් වතුර සමග මිශ්‍ර නොවෙනවා වගේ ලෝකයේ සමග රහතුන් මිශ්‍ර වන්නේ නැත. නමුත් ඔයගොල්ලෝ ඉගෙන ගන්න විද්‍යා පොතේ නෑ උගන්නන්නේ 1800 ගණන් වල කවුද විද්‍යාඥයෙක් හොයාගත්තේ මේ තෙල් වතුරට දිය වෙන්නේ නැහැ කියලා හොයාගත්තේ ආ කියලා දාලා තිනවා බුදුහාමුදුරුවෝ ඊට කලින් උපමා කරලා තිනවා නේද. ඉතින් ඒවා නම් ඉතින් අර අපිට මෝඩ විදියට උගන්වපු දේවල්. ඊට පස්සේ උපමා කරලා තියනවා නෙළුම් මල මඩේ හැදිලා යා පිපෙනවා ජලයේ මඩේ ගෑවෙන්නේ නැතුව ඒ මඩ නැතුව. ඒ වගේම තමයි බුදුහාමුදුරුවන්ගේ අවබෝධයත් මේ ශරීරයෙන් ඔබට කියන ලද දෙයක් ඉන්ද්‍රියන් වලින් ඔබට ගිහිල්ලා අපේ හිතෙන් එහාට ගිහිල්ලා සිදු කරගත් අවදිය. මේක ඇතුලේ ගිලෙන්න එපා. මේක මඩ ගොඩක්. මේක කියනකින් අදහස් වෙන්නේ ශරීරය විතරක් නෙමෙයි. ශරීරය තුල පවතින සියලුම සංවේදනා. තේරුණා නේද? මේ මානසික තත්වය. මේ මේක ඇතුලේ ගිලෙන්න එපා. මෙතනින් එහාට යන්න. නිදහස් වෙන්න. එහාට කියනවා නිරෝධ මාර්ග, නිරෝධ ධර්මය, විමුක්තිය, මෝක්ෂය. එහෙම නැත්නම් බැඳීම් නැති බව හෙවත් නිර්වාණ. නිර්වාණ. ආගෙන මොනව හරි තව කියන්න බලන්න.
සාමාන්‍ය මේ දෘෂ්ටි කියන්නේ මොකද ස්වාමීන් වහන්සේ ඒක ගැන පොඩ පැහැදිලි කරන්න පුළුවන්.
දෘෂ්ටි. දෘෂ්ටි කියන්නේ මොනවද කියලා. මේ තියෙන්නේ කොළපාට. මේක කොළපාටද මොන පාටද? ඈ සුදු පාටයි. ඉතින් මාත් එක්ක එකතු වෙලා ඔයත් කියන්නකෝ මේකට කොළපාට කියලා දෙ ඉඳලා. ප්‍රශ්න නැහැ. ඒකත් අවශ්‍ය නැහැ. එහෙමනොත් එහෙම මේක ආයි දෘෂ්ටියක් හැදෙනවා නේ. මේක කොළපාට වෙන්න ඕනත් නැහැ. මේක සුදු පාට වෙන්න ඕනත් නැහැ. මේකට ඕනම කෙනෙකුට කොළපාට කියන්නත් පුළුවන්. මේක ඕන කෙනෙකුට සුදු පාට කියන්නත් පුළුවන්. ඒක මට ප්‍රශ්නයක් කරගන්න නැත්තම් මම. ආ මේකට සුදු පාට කිව්වයි කියලා මට ප්‍රශ්නයක් නැහැ. මම මේකට කොළපාට හෝ කිව්වයි කියලා ඔයාට ප්‍රශ්නකුත් නැහැ. මේ පැත්තෙන් කියනවා මේක රතු පාටයි කියලා තව කවුරු හරි. අපිට ඒකත් ප්‍රශ්නයක් නෙමෙයි නා. අපිට දෘෂ්ටි නේ. හැබැයි අපිට දෘෂ්ටි තිබුණොත් මගේ සටන කොළ පාටයි, ඔබේ සටන සුදු පාටයි, ඔහේ සටන රතු පාටයි. එක කාලගෝට්ටියයි. දැන් මේක ඕනෑම කෙනෙකුට ඕනම වචනයකින් ඕනම විග්‍රහයකින් හිතාගන්න අපි අවසර දෙනවා නම් ආන් එතනම අපිට දෘෂ්ටි නෑ. ඒක අපේ හිතට ගමු. ඒක අපේ ගැඹුරු හිතට ගමු. ඒක සම්මුතියක්නේ. ඒ සම්මුතියෙන් අපි විග්‍රහ කරමු. ඒක හිතට ගමු. ප්‍රශ්නයක් නැහැ. බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා කවුරු හරි මිනිස්සේ කුස් ගහක් ළඟට ගිහිල්ලා කිව්වොත් මේක පොල් ගහයි කියලා. බුදුහාමුදුරුවෝ "හේ ඔබ අර කටු සහිත ගෙඩියක් හැදෙන අතුපතර විසිරෙන කොළය යම් ආකාරයකට රවුම් වගේ හැඩයක් ගන්න ඒ පොළ තියෙන ඒ ගෙඩි තියෙන ඒ ගහට ඔබ කියන්නේ පොල් ගහයි කියයි නම් ඒක පොල් ගහ තමයි." තේරුණාද? දෘෂ්ටි කියලා කියන්නේ මොකද්ද? නෑ නෑ මේක කොස් ගහ. මේක පොල් ගහ. මේක මගේ ඉඩම. මේක අනිත් කෙනාගේ ඉඩම. මේක මගේ තැන. මෙන්න මේවන නේද දෘෂ්ටි කියන්නේ. මේ දෘෂ්ටි නිසා නේද ඔක්කොම මේ ප්‍රශ්න ලෝකේ. මේ අපේ ශාස්ත්‍රවරයා ශාස්ත්‍රවරු දැන් ඉන්න තැනක ඉඳගෙන බොහොම සමගියෙන් ඇති මේ මිනිස්සු නිකන් බෙදා ගන්න හදනවා. ශාස්ත්‍රවරු ශ්‍රේෂ්ඨ කරන්න හදනවා. පුජ්‍යලයා ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. බෞද්ධයෝ බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨ කරන්න හදනවා, උඩින් තියන්න හදනවා. අරගොල්ලෝ තේ ශාස්ත්‍රවරු ශ්‍රේෂ්ඨ කරන්න හදනවා. ඔව්, ශාස්ත්‍රවරු කොහොමද ශ්‍රේෂ්ඨයි? පුජ්‍යලයා තමයි තවුතු. ඉතින් මම මේ උත්සාහ කරන්නේ පුජ්‍යලයා ශ්‍රේෂ්ඨ කරන්න. මට අවශ්‍ය ඔබ ශ්‍රේෂ්ඨ කරන්න. බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨ කරන්න නෙමෙයි. බුදුහාමුදුරු පස්සේ නෙමෙයි ඔබ යොමු කරන්නේ. ඔබට ඔබව තේරුම් ගන්න සලස්සන්නේ. තේරුණා නේද? බුදුහාමුදුරු මතක් කරෙත් ඒක. බුදුහාමුදුරන්ගේ පස්සෙන් එන්න හදපු අයටත් බුදුහාමුදුරු මතක් කළේ යෝ ධම්මං පස්සති. ඔබ ධර්මයේ දකින්න. ධර්මයේ පොතේ නෙමෙයි මේ දවස්වල තිබුණේ. ධර්මයේ හිතේ තිබ්බේ. පොතේ නෙමෙයි. දැන් නම් ධර්මයේ තියෙන හැමෝගේම පොත්වල. ඉස්සර මිනිස්සුන්ගේ ධර්මයේ තිබ්බේ හිත්වල. තනනේ දැන් තියෙන වෙනසයි එදා තිබුණු වෙනසයි. ඒ නිසා එදා ජීවිත අවබෝධය කළා. මොකද ධර්මයේ තිබ්බේ හිතේ. මිනිස්සු ධර්මයේ දිහා බලන්න කිව්වහම බැලුවේ හිත දිහා. දැන් කොහෙද ධර්මයේ දිහා බලන්නේ කිව්වා? ගිහිල පොත් දිහා බලන්නේ. ධර්මය කියන්නේ හිතේ තියෙන දේ. දැන් දෘශ්‍ය තියෙනවා. මේක අපි රතු පාටයි කියන්නේ. නෑ, මේක සුදු පාටයි කියමු. කවුරුත් සුදු පාටයි කියලා කියන නිසා අපි කියමු. කමන්නේ. කට්ටියම එකතු වෙලා ආයි මේකට අපි හෙට සිට මේ වර්ණයට පාවිච්චි කරන වචනය බවට පත්වන්නේ මේ අහවල් වචනයයි කියලා කියපු ගමන්ම මේකේ වර්ණයේ බවට පත් වෙනවා. ඩොලර් එකේ අගේ හැදෙනවා වගේ තමයි රුපියල හෙට දවසේ ඉඳන් රුපියල මේ ගානේ කියපුවාම අපි ඒ ගානට ගන්න ඕන. එහෙනම් ලෝකේ හැම දෙයක්ම පා වෙනවා. ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. අපි මොකද දෘෂ්ටිගත වෙන්නේ? ආන දෘෂ්ටිගත වීම කියලා කියන්නේ දැඩිව අල්ලා ගැනීම. දැඩිව ග්‍රහණය කිරීම. තමා කෙරෙහි උනා දෘෂ්ටිගත වෙනවා කියන්නේ ඒකම තමයි. මම අහවල් කෙනා. මං අහවල් කෙනා. මම මේ විදිහේ කෙනෙක්. බලන්න බුද්ධාදී මහෞත්තමයන් මහන්සියලාට එහෙම දෘෂ්ටිගත භාවයක් තිබුණේ නැහෙනේ. උන්වහන්සේලා අම්බලන් වල ඉන්නවා. රැ පහන් කරන අම්බලමේ. හැම ගෙදරකටම පින්න පාතේ වඩිනවා. ගල් තලාවෙත් වැඩ ඉන්නවා. රජමාලිගාවට ගියාම රාජාසනෙත් වැඩ ඉන්නවා. රාජ භෝජනත් වළඳනවා. යාර ආරාම පූජ කරාම සතර දෙසින් වඩිනා මහා සංඝ රත්නයට සමන බ්‍රාහ්මණයන්ට කියලා ඒව පිළිගන්නවා. පිළි අරගෙන උන්වහන්සේ ආයි තව තැනකට වඩිනවා. අවසානයේ ඔය එකක්වත් තෝරන්නේ නැහැ කියලා උන්වහන්සේ ගියපු ගමනේ එක ස්ථානයක් හැටියට විවෘත මල් උද්‍යානයක උන්වහන්සේ පිරිනුවම් පානවා. ඒ ආධ්‍යාත්මික සිට එක සම්පූර්ණයෙන්ම ජීවත් වෙච්ච ඒ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ උන්වහන්සේගේ තත්වයට අපිට එන්න බැරි වුණා, පුළුවන් වුණා. හැබැයි මාර්ගය ඒකයි කියලා අපි තේරුම් අරගෙන ඒ මාර්ගය පුරුදු කරන්න ඕන. ඒ මාර්ගයේ කෙලවර තව ගොඩාක් ඈත වෙන්න පුළුවන්. හැබැයි මේ මාර්ග ලක්ෂණ අපි පුරුදු කරන්න ඕන. බුදුහාමුදුරුවෝ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නුවේ සිද්ධාර්ථ නෙමෙයි. දැනට බුදුහාමුදුරුවෝ කියලා අදහන්නේ සිද්ධාර්ථ. මොකට පංචස්කන්ධයක් තිබුණේ සිද්ධාර්ථට. තේරුණා නේද? බුදුහාමුදුරන්ට පංචස්කන්ධයක් තිබ්බේ නෑ. උන්වහන්සේට තිබුණේ ධර්මස්කන්ධය. තේරුණා නේද? දැනට බුදුහාමුදුරුවෝ කියලා අදහන්නේ බුදුහාමුදුරුවෝ නෙමෙයි අපේ අය සිද්ධාර්ථ. නමුත් ඒක සම්මුති සම්ප්‍රදාය. ඒ නිසා අපි කොන්ක්‍රීට් වලින් හරි පිත්තල වලින් හරි ෆයිබර් වලින් හරි ප්ලාස්ටික් කරිද්ද මොනවද වලින් හරි මොකක් හරි රූපයක් හදලා මේක බුදුහාමුදුරු වෙනුවෙන් කියලා හිතලා අපි ඒකට රෙස්පෙක්ට් කරන එක, ගරු කරන එක හොඳයි. ඒ වරදක් නැහැ. ඉතින් නිර්මාණ දෙවිවරු සිද්ධ වෙලා තියෙන්නේත් එහෙමයි. යම්කිසි ලෝක න්‍යායක් සංකල්පයක් රූපයකින් මවල දුන්නා. ඒක තමයි දෙවිවරු කියලා කියන්නේ. මන් දකින්න විදිය විශ්වය ලෝකයේ ඇති කිරීම, පැවැත්ම, නැති කිරීම. තුන්දරෙක් ඉන්නව නේද දෙවිවරු? තුන්දෙනෙක් ඉන්නවනේ නම් කළා නේද? ලෝකේ නිර්මාණය වීම, ලෝකේ පැවැත්ම, ලෝක විනාශය. බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වරනේ. ඔන්න ඔහොම තුනක් තියෙනවනේ කොහොමද? මේ ඔය කවුරු හරි ඔය වගේ පැවැත්මවල තියෙන. දැන් පහුගිය කාලේදී අලුතෙන් දෙවියෙක් නිර්මාණය වුණා කොරෝනා දෙවියා කියලා. මේ කොරෝනා කියලා කෙනෙක් දැන පටන් ගත්තා. ඒ කියන්නේ යම්කිසි සංකල්පයක් තමයි හැම විටම පෙන්වන්නේ. ඒකයි. එතකොට ධන දාන්නිය මේ වැටෙන්න ඕන නම් ඒ වගේ දෙවි කෙනෙක් හැම තැනින්ම රත්තරන් වැටෙන, සල්ලි වැටෙන කෙනෙක් නිර්මාණය කරන්න ඕන. නේද? ඒකවල ලක්ෂ්මී කියලා නිර්මාණය වෙනවා. ඒගොල්ලන්ගේ සංකල්පේ ඕන එකක් තියාගන්න අපි කියන අපි කියන්නේ ඒක හරි වැරදි මුකුත් කියන්නේ නැහැ. තමන්ගේ සංකල්පය තමන්ට තියෙනවා. තමන්ට ඒක සුව නම් එච්චරයි. ඒක අදහන්න. ඉතින් බෞතිකවාදීව වෙනම දහමක් තියෙන්නේ, ආධ්‍යාත්මිකව වෙනම දහමක් තියෙන්නේ. භෞතිකවාදීත්වයට මිල මුදල්, හැඳුම් පැළඳුම්, නිවාස, ගෙවල් දොරවල්, සම්මුති බැඳීම්, යුතුයකම්, වගකීම්, ඒව සම්මුතියෙන් බලලා එහෙම කරන්න ඕන. මෙතනින් සත්‍යවාදී වෙන්න ඕන. මිත්‍යාවාදී වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ මෙතනින් කිව්වේ මනසින් සත්‍යවාදී වෙන්න ඕන. සත්‍යවාදී. දිට්ඨිනේ සත්‍ය විතරයි. සත්‍ය ඇති කෙනෙකුට දිට්ඨිය අවශ්‍ය නැහැ. තේරුණා නේද? සත්‍ය ඇති කෙනෙකුට දිට්ඨිය අවශ්‍ය නැහැ. දවසක් කතෝලික පියතුමෙක් මාත් එක්ක සරු ආගමික වැඩසටහනට සහභාගී වෙලා වාහනේ අපි දෙන්නේද්දි කතා කර කර ඉද්දි අපේ රට හරි ලස්සනයි නේද ස්වාමින් වහන්සේ කියලා මගෙන් ඇහුවා. දැන් සමහරట్లాට එතුම බලාපොරොත්තුනේ කොහෙද ඕගොල්ලන්ගේ රට? මේක අපේ රටනේ කියලා කියයි කියලා මම. තේරෙන්නේ එහෙම කියයි කියලා. මේ මං කිව්වා මේ මට දැනෙන්නේ නැහැ මගේ රට කියලා මේක. ඈ හාමුදුරුවන්ට එහෙම දැනෙන්නේ නැද්ද? මං කොහොමද දැනෙන්නේ? මේක මගේ රටේ කියලා මට දැනෙන්නේ නැහැ. එනාලිත් හාමුදුරුවන්ට දැනෙන්නේ හරියට රටේ ජාතිය ගැන කැක්කුම්. මං කොයි කැක්කුම් මට නැහැ. කවුරු හරි රට වෙනුවෙන් මැරෙන්න කියලා අඬ ගැහුවොත් මං වටපිට බලනකෝ මට රටක් කොහෙද තියෙන්නේ කියලා. හිම මම රටක් කොටසක් කියලා බෙදාගත්ත උදවියේ ඉන්න ඔය අමාරු ඇඟේ අමාරුව තියෙන කට්ටිය ඉන්නවා. මට ඇඟේ අමාරුව නෑ. මං කිව්වා මගේ අත් දෙක කවදාවත් මට දැනිලා නෑ, හැඟිලා නෑ මගේ අත් දෙකේ කියලා. ඔයාලට හැඟිලා තියෙනවද මේ අත් දෙක මගේ කියලා? එහෙම හිතන්න ඕනද? මේ අත් දෙක මගේ. ඒ කකුල් දෙක මගේ. එහෙම හිතන්න ඕනේද අපි? එහෙම හිතන්න ඕනේ නෑ නේද? මේවා මගේත් නෙමේ, අනුන්ගේත් නෙමේ. කාටද දෙකම සේසත? එක එක විදියට ඉතින් හිතාගෙන ඉඳලා මිනිස්සු කලක් ජීවත් වෙලා මැරිලා යනවා. ඈ දැන් ඉන්දියාව අනුන්ගේ කියලා හිතුවයි කියලා ඒක අනුන්ගේ නේද? එසා කාටවත් අයිති නෑ මේ මහ පොළොව මේ විශ්වයේ දුර්ලභ විදියට මේ අපේ පෘථිවිය තලයේ හැදිලා තියෙනවා. දැන් ඒක මිනිස්සු විනාශ කරගන්නවා. විශ්වය අනන්ත විශ්වය හොයනවා, තාම හොයාගන්න බෑ මේ පෘථිවිය වගේ ග්‍රහලෝකයක්. තේරෙන නේද? පොඩි නෙමෙයි, චක්‍රවාටයෙන් වාටයට ගිහිල්ලා හොයනවා, තාම නෑ. අඳුම තරමේ අර අපිට මොකද ඇන්ඩ්‍රොමීඩා චක්‍රවාටයක් නේද? ඒකවත් තියෙනවද බලන්න මේ වගේ එකක්? ඒත් අහුවෙන්නේ නැහැ තාම. නිසා දුර්ලභ තැන කැවිල තියෙන. එහෙනම් අපේ මොනවද මේ අරමුණ, මේ භාවනාවේ මේ සත්‍ය අවබෝධයේ සැනසීම, හැපිනස්. තේරුණා නේද? අපි හැපිනස් එක පවත්ව ගන්නවා නම් ඒක තමයි සත්‍ය. ඒ සඳහා තමයි අපි මනස විවෘත කරන්නේ, දෘෂ්ටි නැති කරන්නේ නේද? සංකල්ප නැති කරන්නේ, ආනේ සතුට, ඒ සහනේ මනසට දනවන්න, මනසට ගේන්න. දැන් දිට්ටි කියන එක තේරුණාද?
තේරුණා
සර්. හරි. තාම මොනවද දැනගන්න ඕන? යකෝ හොඳ හොඳයි ඔබතුමා අහපු ප්‍රශ්න. ඔහොම ප්‍රශ්න අහන්නේ නැහැ මේ ඇත්තවත් අහන්නේ නැහැ අර වෙලාවට. ඔය ඉන්නවා. ඈ? දැන් එතුමා විචාරශීලීව මේක දිහා බලනවනේ. යා එතුමා මේක දිහා විචාරශීලීව බලනවා. ඒ කියන්නේ විදර්ශනාත්මකව. පොඩි රිසර්ච් එකකින් තමයි ඉන්නේ මෙයා. ධර්ම. ඒ නිසා යාට හරි ඌමනයි ඒක. ඒ වගේම කියනකොට යාට ඒක ඒ අවදියේ ඉන්න නිසා සංකල්පවල ඉන්නේ නැති නිසා ඒත් තේරෙනවා. අමාරු තේරුම් ගන්න උත්සාහ කරද්දී ඒක තේරෙනවා. තා මොන හරි කාරණයක් අහන්න. දැනට මුකුත් එන්නේ නැද්ද?
හරි
හරි හරි හරි. එහෙනම් හොඳයි උත්සන්නයි. ඇත්තන්ගේ පැත්තෙන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. සත්‍ය අවබෝධයට මුල් වෙන දේවල්, බාහිර දේවල් නැතිව. මේ බලන්න පින්නතුනේ අවුරුදු 19ක් 20ක් වගේ වෙන කාලෙදී තරුණ වියේදී ඔබ ජීවිතේට හිතන්නේවත් නැති දේවල් ආනන්ද හාමුදුරුව හිතලා කල්පනා කරලා මෙනෙහි කරලා තියෙනවා. ඒ නිසා තමයි අද මේ අවබෝධයෙන් ධර්මයේ දේශනා කරන්නේ. දැන් බලන්න මේවා මම මේ අවුරුදු 19දී 20දී ලියන ඒවා. කවුරුත් විශ්වාස කරන්නේත් නැහැ අපේ නායක හමුදුරු විශ්වාස කරන. කොහෙන්ද මේක ආනන්ද කෝපි කලේ කියලා අහන්නේ සමහරලාට. නෑ නෑ ගන්දු මට හිතිලා මම ලිව්වේ. මේ වෙයි වෙන්න බෑ වෙන්න බෑ මේ කොහේ හරි කොපියක් කරලා තියෙන්නේ කියලා. නෑ මට හිතෙන දේ මම දකින දේ මම ලියලා තියෙන්නේ. මරණය ගැන මට කියා දෙන්න. ඔයත් අවුරුදු 19දී කිව්වද ඔක හිතට? නෑ මොකක්වත් නෑ. ඔය හීන පස්සේ ප්‍රාර්ථනා පස්සේ එක එක දේවල් පස්සේ දිව මිසක් අවුරුදු 19 20 දි මේවා කියන්නේ නැතුව ඇති. මරණය ගැන මට අවබෝධ කරලා දෙන්න. කාටද කියන්නේ? තමන්ගේ හිතට. ඔයත් කිව්වද? අනේ නෑ අනේ. ඔබ නිහඬයි ඒත් ඔබ හඬයි. ඒ කියන්නේ මම අද දෙක මේ කකුඩු කරගෙන භාවනා කරගෙන හිටියද මම නිහඬයි ඒත් හඬයි. ඇතුලේ එක්කෙනෙක් ඉන්නවා ලොකු ප්‍රශ්න ගොඩක වේදනා ගොඩක එක්කෙනෙක්. ඔබ නිහඬයි ඒත් ඔබ හඬයි නේද? ඇයි ඔබ ඔබේ මනස අල්ලා බැඳගන්නේ? මම මගෙන් අහනවා ඇයි ඔබ ඔබේ මනස හැල්ලල බැඳලා තියාගන්නේ කියලා. උලහු දෙගාලේ. ඒ වයසේදී අහනවා දැන් නම් අහනවා ඇති. ඒ වයසේදී අහුවද? හරිය නෑ හඳුර ඔබ දේවල් අපි හිතුවේ. හිතුවේ නෑ. අනේක නිසා මතක තියාගන්න ආනන්ද හාමුදුරුව මේ සත්‍ය අවබෝධයට මේකේ පසුබිම ඇතුලේ යට අනන්ත දුක් වින්දා. ඒ දුක කාටවත් පේන්නේ පිටින් පේන්නේ ඔන්න යාන වාහන තියාගෙන හෝටලයක් වගේ පන්සලක් තියාගෙන ලස්සනට ඔය සැප විඳගෙන ඉන්නවා කියලා. මිනිස්සු ඉතින් ඒ සැප අඳුරන්නෙත් නැති, දුක අඳුරන්නෙත් නැති, දහම අඳුරන්නෙත් නැති, එලෝ අඳුරන්නෙත් නැති, මෙලෝ අඳුරන්නෙත් නැති අය කියන කතා. හරි. අතහැරියොත් ඔබට හිරිහැර කරයි කියලා හිතනවාද? ඔබේ මනස අතහැරලා දැම්මොත් ඔබට හිරිහැරයක්, පීඩාවක් වෙයි, විනාශයක් වෙයි කියලා ඔබට හිතනවාද? එහෙම හිතෙනවා. මම මගේ මනසින් හිතනවා. ඊට පස්සේ මනසට මම උත්තරයක් දෙනවා. නෑ නෑ එහෙම වෙන්නේ නෑ. ඔබ බය නැතුව අතහැරලා දාපන්. අතහැරලා දාන්න. ගොඩක් දෙනෙක් හිතන්නේ මේ අපේ කන්ට්‍රෝල් එකේ ඉන්න හින්දා තමයි අපි හොඳ කියලා. ඇහැ කන් මනුස්සය නරක් වෙලා දින්නේ කන්ට්‍රෝල් එකේ නිසා. මිනිස්සු විවෘත නැති නිසා, මිනිස්සු පුජ්‍යලානුගත වීම නිසා, පුජ්‍යල ජාති ජාතික වීම නිසා, පුජ්‍යලයෝ ආගමික වීම නිසාම තමයි ලෝකේ ප්‍රශ්න. පුජ්‍යලානුගත නොවේ නම්, ආගමිකානුගත නොවේ නම්, පක්ෂානුගත නොවේ නම් ප්‍රශ්න තියනවද? නෑ. ප්‍රශ්න ටික මුහු කරන්න ප්‍රශ්න මිනිස්සුන්ගේ ඔළුවල එහාට මෙහාට ගෙනියන්න කට්ටියක් ඉන්නවා. මැස්සෝ වගේ කට්ටිය. කවුද? හොඳ දේත් ඇත්ත ගෙනියනවා, නරක දේත් ටිකක් ගෙනියනවා. වැඩිපුරම නරක දේ ගෙනියනවා, හොඳ දේ ටිකක් ගෙනියනවා. ඒ කියන්නේ මුළු දවසේම නරක දේ ගෙනිල්ල ඉවරලා පැයක් විතර බණකුත් දානවා රේඩියෝ වල. ඒ තමයි ජනමාධ්‍යවේදී. ඒකට හේතුව මිනිසා ඒකට හුරු වෙලාම බලාගෙන ඉන්නවා නරක දේවල් ඔළුව පුරව ගන්න. ඔබේ මනස ඔබ අතහැරලා දැම්මොත්, නිදහස් කරලා දැම්මොත් ඒ මනස ඔබට හිරිහැර කරයි කියලා ඔබට හිතෙනවාද? අතහරිනතුරු ඔබට හිරිහැර කරයි අනුන්ගේ මනස. බලන්න මේක වචනේ අමතුයි. අතහරිනතුරු හිරිහැර කරයි ඔබට අනුන්ගේ මනස. මම ඒ කාලෙම මේ මනසට මම මගේ මනස කියන එකෙන් මං කතන්දරෙන් අයින් වෙලා මං කියන්න පුරුදු වෙලා තියෙනවා අනුන්ගේ මනස. ඇත්තෝ කියනවද දැනටවත්? නෑ, මේක මගේ මනස, මේක මගේ මනස නෑ. මම මෙයාව අතහැරියේ මගේ මනස අතහරිනවා කියන න්‍යායෙන් නෙමෙයි, අනුන්ගේ මනස, අනුන්ගේ මනස. ඒ මං ඒකට අනුන්ගේ මනස කියන්නේ. වාහනයක් තියෙනවා. මට උමනා වෙලාවට ඒක ගෙනියන්න බැරි නම්, මට උමනා විදියට ඒක තියෙන්නෙත් නැත්තම්, ඒ වාහනේ කේක දිහාවල් වල එහෙ මෙහෙ ඒකත් යනවා නම්, ඒක මගේ වාහනේ වෙන්න බෑනේ. ඒක අනිවාර්යෙන් ඒක කෙනෙක්ගේ අයිතියක් තියෙන වාහනයක්. ඒක කම්පැනි වාහනයක් වෙන්නේ. ඉතින් මගේ මනස මට කැමති විදියට පවතින්නේ නැත්තම් නේද? මං කියන විදියට ඉන්නේ නැත්තම් තවදුරටත් තේරුමක් තියෙනවද මේක මගේ මනස කියන්නේ? එහෙනම් මං අවුරුදු 19 දිවිස්සේදීම පුරුදු වෙනවා කියන්න අනුන්ගේ මනස, අනුන්ගේ මනස. අතහරිනු තුරු ඔබට හිරිහැර කරයි මගේ මනස කියලා ලියන්න තිබ්බනේ මට. එනිසා ලොකු අරුතක් එකට ගැප් කරලා කියනවා ආනන්ද හැඳුරු අනුන්ගේ මනස, අනුන්ගේ මනස. ඒ කාගේවත් මනසකට නෙමෙයි, මම මගේ මනසටමයි අනුන්ගේ මනස කියලා කිව්වේ. දැන්වත් පුරුදු වෙන්න. මොකද්ද? අනුන්ගේ මනස. ඇයි මං මට උමනා විදියට ගමන් යන්නවත් ඒ මොකක් තියන්නේ වාහනේ ඒකයි. කැමති විදියට හැසිරෙන්නේ යා. අනුන්ගේ මනස. මාරයා ගැන යමක් දැනගත්තත් ඔබට උද්ධාමයක් ඇතිවන්නේ මක් නිසාද? ඔබ නොමල නිසා. ධර්මයේ දැනගත්තත් උද්ධාමයක් ඇති වෙනවා. මම හිතුවේ ඉස්සර මාර්ගඵල ධර්ම අවබෝධයත් ලබන්නේ මම තමයි කියලා. ඒකෝර මට උජාරුවක් ඇති වෙනවනේ. ඒ නිසා උද්ධාමයක් ඇති වෙන්නේ මාරයා සමග සිටින එකම් පමණයි. මාරයා පරාජ කළාට පස්සේ ඒ ලබන දේ පිළිබඳව අමුතු මාන්නයක් උද්දාමයක් නැහැ. මේ සත්‍ය අවබෝධ කරන අයට මම මේ සත්‍ය අවබෝධ කළා කියලා මෙහෙම ලොක්කමක් ලොක්කෙක් වෙන්නේ නැහැ එයා. තේරෙනා නේද? දැන් ගොඩක් දේවල් තමතුරක් ගත්තාත්, දෙයක් අවබෝධ කරගත්තාත්, උගත්කමක් ගත්තාත්, උපාදීයක් ගත්තාත් තියෙන්නේ මහා තඩ නිකම් මේ දරුණු ගතියක් එනවනේ නේද? නිකම් ලොකු ගතිය. අඩි 10ක් විතර උඩින් යන්නේ. එහෙම එකක් එන්නේ නැහැ. එහෙම එකක් වෙන්නේ නැහැ. තේරුණා නේද? මම මරණය නොදනි. එහෙත් මරණය මා දනි. කියන්නේ මම මරණය කියන එක මොකද්ද කියලා දන්නේ නැති වුණාට මරණය මාව කවුද කියලා දන්නවා. තාම අපි මරණය කියන එක කතා කරොත් සික් කතා කරන්න එපා වළං කතා. ඔය කතා කරන්නවා නේද? මරණය මා දනි. කියන්නේ එයාව මාව දිහා හොඳට බලාගෙන ඉන්නවා. මං එයා දිහා බැලුවේ නැති වුණාට සියලු දෙනාටත් එහෙමයි නේද? එයා අපි දිහා හොඳින් බලාගෙන ඉන්නවා. අපි එයාව අමතක කරලා හිටියට මාරයාගෙන් මරණය උදුරා ගන්න මිනිසුන් සිය දිවි හානි කරගනී. මාරයා එය සතුටින් බාර දෙයි. මාරයා ඔබ හොඳ හපනෙක් යැයි ඔවුන්ට ඔබ දන් දෙයි. සිය දිවි හානි කරගන්න කට්ටිය මහා ලොකු හපංකමක් වගේ නියෝග කරන්නේ. මාරයාගෙන් මරණය උදුරාගෙන මැරෙනවා. මාරයා එයාට පොඩි පෝර පාරකුත් දානවා. ඔබ තමයි නියම රියල් මිනිසයා. කියලා තා පොඩ්ඩක් මුරුම් ගත්තෙත් තියෙනවා. උපන්දා පටන් සත්වයා හැඩවන්නේ මලගම යන්නටයි. එහෙත් හැඩවෙන සත්වයෝ එය ඒ බව කිසි විටක නොදනි. උපන්දා පටන් සත්වයා හැඩවන්නේ මලගම යන්නටයි. මේ ලෝකෙ ජීවත් වෙන සියලු දෙනාම මේ හැඩ වෙන්නේ කොහේ යන්නද? ඒ මරණයට යන්න. එහෙත් ඒ බව ඔවුන් කිසි විටක නොදනී. ඒවයි දන්නේ නැහැ කොහේ යන්නද කියලා හැඩ වෙන්නේ කියලා දන්නේ නැහැ. නමුත් ජීවිතේ පුරාම හැඩ වෙලා තියෙන්නේ අවසාන එන්ඩේකේ තියෙන්නේ මොකද්ද? ඒක. අවසානේ උඹට එන්ඩේකේ මෙන්න මේකයි හම් වෙන්නේ කියලා මම ඒ කාලෙම දැනගෙන තේරුම් අරගෙන කටයුතු කරන බවක් තිබිලා තියෙනවා. ඉතින් පින්නතුනේ මෙන්න මේවා නිකන් ඉද්දි කල්පනා කරනකොට, හැමදෙස්සෙම බිම බලාගෙන සක්මන් කරනකොට, එක එක දේවල් කියෝ කියෝ වගේ මිදුල් අතු ගන්නකොට, අමදිනකොට අපේ ඉන්න සහෝදරයෝ, අපේ ඉන්න අනිත් හාමුදුරුවරු දැකේ ආනන්දට පිස්සුද කොහෙද? අර තනියෙන් කියවනවා. තනියෙන් මොනවදෝ කල්පනා කරනවා. එක්ක ජීවිතේ පසුතැවෙනවා ඇති, එක්ක වෙන දෙයක් ගැන කල්පනා කරනවා ඇති, එක්ක දුකෙන් ඉන්නවා ඇති, එක්ක කලගිරිල වෙන්නේ නැති කියලා තමයි ගොඩක් දෙනෙක් කල්පනා කරන්නේ. නෑ මම මේ වෙනම ගවේෂණයක් කරේ. තේරුණා නේද? මේ වනපෙතක නිහඬ තැනකට ගියාම අර ජීවිතය ගැන කලකිරිලා දුක් වෙන මිනිස්සුන්ගේ හැඩේම තමයි ඉතින් අපිටත් එන්නේ. නමුත් ඒ හැඩේ වුණාට ඒක නෙමෙයි අපි කරේ. ආධ්‍යාත්මික ගවේෂණයක සිටියා. එනි මිනිස්සු නැති වෙච්ච දෙයට නාහෙන් අඩඩා හොටු පෙර පෙර ඉන්නෝනේ. අපි කරේ ආධ්‍යාත්මයේ සෙව්වා. ගොඩාක් දෙනෙක් හිතන්නේ නැති මේ මොනවාරි නැති වෙච්ච දේවල් වලට දුක් වෙනවා ඇති කියලා. මිනිසුන් දුකට බය මිනිසුන් දුක නොහඳුනන නිසායි. මිනිසුන් සැපතට කැමති දුක නොපෙනෙන නිසායි. දුකට බය දුක නොහඳුනන නිසායි. දුක කියන එක මොකද්ද කියලා හඳුනන්නේ නැති නිසා සැපට කැමති ඒ සැප අතර දුක නොපෙනෙන නිසායි. ඒ සැප අතර තියෙන දුක නොපෙනෙන නිසායි. පින්නතුනේ මේ ඉස්සරහට මිනිස්සු යන්න පින්නතුනේ කොටියගේ වලිගය අල්ල ගන්නවා වගේ වැඩක්. ආයි අල්ලගත්තට පස්සේ මේ මිනිස්යන්ට මේ தත්වෙන් පල්ලෙහාට ආයෙ එන්න හම්බ වෙන්නේ නැහැ. ඒකම කොහොම හරි රෝල දිගටම ගෙනියන්නත් ඕන. ඒක පොඩි පහේ බරක් නෙමෙයි. මේ මිනිස්යා සොයන් සිරකරුවේ බවට පත් වෙනවා. දැන් ඔය මහා ව්‍යාපාරක තියෙන මිනිස්සු ඉන්නෝ. මේ මිනිස්සු සතියක් නිවාඩුවක් දාගන්න ගමනක් යන්න හරි භාවනාවක් කරන්න හරි බෑ, ලේසියෙන් බෑ. ඒ ගියත් ටෙලිෆෝන් එකකින් හරි සම්බන්ධ වෙන්න ඕන වරිවර. සම්පූර්ණ නිදහසක් ලබන්න බෑ. හදවතේ රිද්මය මායාගේ අඩි ශබ්දයයි. හැමෝගෙම ඩක් 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 යනකොට වෙනතේ අර ගෙවල් එහෙම වලත් සමහරලාට එළියේ රාත්‍රි කවුරු හරි කෙනෙක් ඇවිද්දොත් අඩි තියෙනවනේ නේද? ඒ වගේම තමයි හද ගැස්ම. ඉතින් මම හරි නිර්වචනය ලබා දුන්නා. හදවතේ රිද්මය යනු මාරයාගේ අඩි ශබ්දය. එහෙම නෙමෙයිද? ඔයම තමයි. දාර්ශනිකයෙකුට පේන විදිය නේද? ඒ අඩි ශබ්දයෙන් එයා එතෙන්ට ලං වෙනවා. මාරය ලං වෙනවා ටික ටික. එන මෙහිම කතාවකුත් ඊළඟට තවත් විදිහකට කියනවා. මාරයා නිසා මම ජීවත් වෙයි. මම නිසා මාරයා ජීවත් වෙයි. මම නැති කල මාරයා මැරෙයි. එහෙනම් මරුව පරාද කරන්න පුළුවන්. මම නැති කල මාරයා මැරෙයි. එහෙනම් මරුවා මරණ ක්‍රමය අමරණීය වෙන ක්‍රමය. ඒ කියන්නේ මරුවා මරනවා කියන්නේ මේ මරලා පුජ්‍යලයක් හැටියට ඉන්නව නෙමෙයි. පුජ්‍යලත්වය වෙන්නේ නැති කළා දාන නේද? පුජ්‍යලත්වය නැති කළා දාන්නේ. මම නැති කල මාරයා මැරේ. මම නැත්තම් එතන මාරයා ඉන්නේ නැහැ. මම ඉන්නකම් විතරයි මාරයා ඉන්නේ. එහෙනම් මමත්වේ දුරු කරගත්ත කෙනාගේ ජීවිතෙන් මාරයා අයින් වෙලා යනවා. මොකද මාරයාගේ දේවල් ටික මාරයට බාර දුන්නා. මාරයාගේ ඇඳුම් ටික මාරයට බාර දුන්නා. සිතවිල්ලක තමයි තිබුණේ මරණය. සිතක තමයි තිබුණේ මරණය. ඒ සිත ඒ මාරාන්තික බයත් එක්ක දැන්න මරණයේ හිත බාර දුන්නා මාරයට. බහුතරයක් මාරයාට නැකම් කියයි. බහුතරයක් නෙමෙයි ඉතින් ඔක්කොම නේද මාරයාට නැකම් කියනවනේ. ඔක්කොම මාරයාට නැකම් කියනවා. බුද්ධාදී මහෞත්මයෝ මාරයාට නැකම් නොකියයි. බලන්න ඒ කාලෙම පොඩි පහේ දර්ශනයක්ද තිබුණේ. හොඳටම දැනගෙන හිටියා බුද්ධාදී මහෞත්මයෝ රහතන් වහන්සේලා මාරයට නැකම් කියන්නේ නෑ. මාර දූවරුත් එක්ක නැකම් කියන්නේ නෑ. මාරයත් එක්ක සම්බන්ධයක් නෑ. මාර පරාජය කළා. මාරයට නැකම් කියන්නේ ඔබට මාරයා වැළඳගත නොහැකිය. නොහැකි වන්නේ මක් නිසාද? ඔබට මායාව වැළඳගත නොහැකි වන්නේ මක් නිසාද? මායාව ඔබ වැළඳගෙන ඇති නිසායි. තේරෙන්නේ නැද? ඔබට මායාව වැළඳගන්න මේ වටපිට කොහෙද කියලා ඉන්නේ කියලා හොයාගෙන යන්න බෑ. මේ මේ දැනුත් වැළඳගෙන ඉන්නේ මායාව. මායාව ඒත් දන්නේ නැහැ කියලා මේ බය වෙන්න ඕනේ නෑ. මේ දැනුත් මායාව හැම කෙනෙක්ම වැළඳගෙන ඉන්නේ එකට ජීවිතෙත් එක්කම සම්බන්ධ වෙලා ඉන්නේ කියලා තමයි. මායාව වෙනමයි ජීවිතේ වෙනමයි වෙන්කලාට ජීවිතෙත් එක්ක වැළඳගෙන එකට මායාව ඉන්නේ. නිකන් මායාව පිටින් එයි කියලා බය වෙන්න එපා. තමා තුළම තමයි මේ මේ මොහොතේ ඉන්නේ මායාව. තමන් එක්කම. නොමල මිනිසුන් ලෝ ජීවමානයි. අප්‍රමාදී තැනැත්තා ජීවමානයි කියන වගේ තමයි. නොමල මිනිසුන් ලොව ජීවමානයි. මාරයා හමු වූ තැනින්ම මාරයාගේ සමුගැන්මද කළ යුතුයි. මාරයා හමු වූ තැනින්ම මාරයාගේ සමුගැන්මද කළ යුතුයි. මාරයාත් එක්ක යම් ගනුදෙනුවක් කරලා මාරයාගේ යම් යම් දේවල් අපි අරගෙන තියෙනවා නම් නැවතත් ඒ ගත්ත දේවල් ගත්ත තැන්වලින්ම තියන්න. පවත්වන්න බැරි ජීවිතයක් අපි අරගෙන ඒක මම මගේ ආත්මය කරගෙන ඒක මගේ කරගන්න හැදුවට ඒක මගේ කරගන්න බෑ. ඒ අයිතිය එලෙසමයි කියලා එයාට ඒක මරණයට බාර දෙන්න. මේ ශරීරයේ මරණයේ අයිතිය සිතෙන් බාර දෙන්න. එච්චරයි. සිතෙන් නිදහස් වීමනේ මෙතන තියෙන්නේ. ශරීරෙන් නිදහස් වීම නෙමෙයි, සිතෙන් නිදහස් වීම. එවිට සත්‍ය අවබෝධය කියන්නේ ඒකට පින්නතුනේ. අසත්‍ය අසත්‍යවාදී වෙන්න එපා. හිරුට අයිති දේ හිරුට අයිති, වාතයට අයිති දේ වාතයට අයිති, මහ පොළොවට අයිති දේ මහ පොළොවට අයිති, ජලයට අයිති දේ ජලයට අයිති. ඒක මගේ අයිතිය කරගන්න එපා. එහෙම ගියොත් අසත්‍ය. කොයින්ද හදන්නේ මේ හිත? හදන්නේ හිත වැරදි අවබෝධයෙන් මේ වල්ලගෙන ඉන්නේ. හිත හිතට අනුශාසනා කරන්නේ, හිතට උපදෙස් දෙන්නේ හිත තමයි හදන්නේ. සචිත්ත පරියෝදපන. උපන්දාපටන් තම ආත්මයට වටිනාකමක් දීමට උත්සුක වෙයි. වටිනාකම යනු ඇති වුණු දෙයක් නොව ඇති කරගත් දෙයක්ය. වටිනාකම කියන්නේ ඇති වුණු දෙයක් නෙමේ, අපි ඇති කරගත් දෙයක්. වටිනාකම් කියන්නේ අපි ඇති කරගත්ත දෙයක්. ඔය ඇති කරගත්ත දෙයක් පස්සේ තමයි මිනිස්සු දුවගෙන යන්නේ. දැන් පහුගිය දවසක ගෘහසේවිකාවක් නැති වුණා කොහෙර රටක. ඒක විස්තරේ කියාගෙන යනකොට අවුරුදු 15ක් 16ක්ම ගෘහසේවිකාවක් වශයෙන් වෙන රටක ඉඳලා පළවෙනි තට්ටුවත් හදලා දෙවෙනි තට්ටුවත් හදලා පොඩි ඇඟලුම් කම්මලක ආයෝජනයකුත් කළා. ඒකිනුත් සල්ලි තියෙනවා. තුන්වෙනි තට්ටුව හදාගන්න ගිහිල්ලා ඒ රටේදී ඊළඟට උඩකින් පල්ලෙහාට තල්ලු කරලා හරි පැනලා හරි වැටිලා හරි බලා. මිනිස්සුන්ගේ ජයග්‍රහණ පවතින්නේ මුදල් මත සල්ලි මත කියලා හිතපු එක නේද? ධර්මයේ තුලින් ජයග්‍රහණ හොයාගෙන යන. අනිත් දේවල් ඔය තියෙන විදියට කරගන්න, ඒකට කමන්නේ. තියෙන ගෙනත් සම්බෝලේ බතයි තියෙන දවසට සන්තෝෂයෙන් සම්බෝලේ බතයි ගන්න. වෑංජන 10ක් 15ක් 30ක් 40ක් 32ක් හරි තියෙන දවසට ඒකත් එක්කත් ගන්න. කමන්නේ. තේරුණානේ? Tamanda දීපල වස්තුව තියෙනවා නම් ඒ විකුල්ල හොඳ වාහන ගන්න, හොඳ ගෙවල් ගන්න, තව ආයෝජන කරන්න. ඒ හැම දෙයක්ම සම්මුතියක් බවත්, ඒ හැම දෙයක්ම මහ පොළොවේ තියෙන ආයුධයක් බවත්, ඒවා අපෙන් පස්සේ දුවා දරුවන්ට හරි මේ සමාජයට හරි කවුරුත් නැත්තම් මහා බාරකාරකයට හරි යන එකක් කියලා හිතාගන්න. තේරුණා නේද? ඈ ඒක කොහෙට හරි යන දේවල්. එච්චරයි. ඇති කරගත්ත දෙයක්. මිනිසා පුදුමයට පත් කරවන අද්විතීය මොහොත මරණයයි. පෙනුතුනි මේ මරණය ධර්ම අවබෝධය කියන්නේ මරණය මුණ ගැසීම. සත්‍ය අවබෝධය කියන්නේ මරණය මුණ ගැසීම. පෙනුතුනි මිනිසා පුදුමයට පත් කරවන අද්විතීය මොහොත මරණයයි. මේ ලෝකේ තියෙන මා ලොකුම ගැටලුව ඇවිල්ලා ලොකුම ප්‍රශ්නාර්ථයට ලොකුම උත්තරේ හොයන වෙලාව තමයි මේ වෙලාව. ප්‍රශ්න එක එකනේ ආවේ. දැන් ප්‍රශ්න ටික ඔක්කොම එකට එකතු වෙලා ආපු වෙලාවත් තමයි මරණය කියන්නේ. තේරුණා නේද? ඒ කියන්නේ ඔක්කොම එකපාරට හැරෙන්න යන්නේ. උත්තරේ මොනතරම් ප්‍රබල වෙන්න ඕනද? තීක්ෂණ වෙන්න ඕනද? ඉතින් පින්නතුනි මරණය කියන එක කඩිර හම්බ වෙනවා. මේ සත්‍ය අවබෝධයට යනකොට මේ මරණය. එතනින් එහාට ගියොත් මරණය. කියලා ඉරක් හම්බ වෙනවා. අර ජයග්‍රාහි කඩිරවල් වගේ මරණයේ කඩිර හම්බ වෙනවා. මාරය අහනවා උඹ එහා පැත්තට පයින්නෝද? මෙහා පැත්තේ ඉන්නවද? මෙහා පැත්තේ හිටියොත් ලෞකිකයි. මරණයේ කඩිර පැනගෙන ගියොත් ලෝකෝත්තර වෙනවා. ඒ කියන්නේ එතනින් එහාට පණිනකොටම ඔබ මිය යනවා. කැමතිද මිය යනවට? එතනින් එහාට පණිනකොටම ඔබ මිය යනවා. කොණ්ඩඤ්ඤ ඥාමං අහෝසි. කොණ්ඩඤ්ඤ කියන නාමය, කොණ්ඩඤ්ඤ කියන පුජ්‍යලයා ඒ මරණේ කඩිර පණිනකොටම නැති වෙලා ගියා. ඒ නිසා නාමයත් අහිමි වෙලා ගියා. ඔබේ නම වුණත් නම අහිමි වෙනවා. භෞතිකව වුණත් නම අහිමි වෙනවා. භෞතිකව මැරුණොත් කොහොමත් උපැන්න සාහිතික කැන්සල් වෙනවා. ඉතින් ඒ වගේ වෙනතුනේ මෙතන මේ මරණේ කඩිර පණිනකොටම අහෝසි වෙන ඔක්කොම. කැමතිද ඔබ මැරෙන්න? ධර්මයේ වෙනුවෙන් මැරෙන්න. මිනිස්සු මැරෙන්නේ ගෑනු ළමයි වෙනුවෙන්. මිනිස්සු මැරෙන්නේ රට වෙනුවෙන්. මිනිස්සු මැරෙන්නේ ණය ගෙවා ගන්න බැරුව සමහරයි ණය ගෙවා ගන්න බැරුව මැරෙන්නේ. ඈ එක මිනිස්සෙක් කර වැඩේ එයා ණයක් අරගත්තා. ණයක් අරගෙන ගෙවා ගන්න බැරුව කෝටි ගණක් ණය ගෙනියන්න එනකොට මිනිහා වහ බීල මල. මිනිහා හිතුවේ මිනිහා වහ බීල මැරිච්ච ගමන් ණය ඉවර වෙනවා කියලා. ආපෝ කිසිම ප්‍රශ්නයක් නැහැ. මිනිහා මලට කමන්නේ නැහැ කිව්වා. අපිට දේපල පොත උගස් කරලානේ ණය ගත්තේ. අපි ඉඩම අවශ්‍ය ණය ප්‍රමාණයට ගන්නවා කිව්වා. ඉතින් ගත්තා. ඉතින් අපරාධය අර මිනිහට දේපලත් නැහැ, ණයත් නැහැ. ගෙදර උන්දලාට මහ බාරට බහින්න වුණා. ඒ නිසා මේ මිනිස්සු ධර්මය වෙනුවෙන් මැරෙන්නේ. ධර්ම වෙනුවෙන් මැරෙන්නේ කොහොමද? මේ සිතවිල්ලක් තියෙන්නේ මරන්න. සිතක් තියෙන්නේ. දිට්ඨියක් තියෙන්නේ, සංකල්පයක් තියෙන්නේ මරලා දාන්න. පින්නතුනේ අපිට එල්ලෙන්න තැනක් තිබුණේ ධර්මයේම විතරයි පිහිට. ධම්මං විනානත්ති සුඛානත්තා. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. මට වෙන සරණක් නැහැ, ධර්මයේම සරණයි කියලා බුරුවට කියනවා. ඔක ඇත්තට කියන්නේ. අර ගාථාවේදී අපි කියන්නේ නේ, නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ඒතේන සච්ච වච්චේන හෝතු මේ ජය මංගල. මට ධර්මයේ අර වෙන පිහිටක් නැහැ. ඒ සත්‍යානුභව බලයෙන් මට ජය මංගලයක් වේවා බුරුවට කියනවා. ඒක ඇත්තට කියන්නවනේ. ඒක ඇත්තට කියන්න ඕන. ඒ නිසා මරණය කියන කඩේ ඉස්සරහා ඔබ පිළිතුරු පත්‍රේ පුරවන්න ඕන. ඔබට ධර්මය ඕනද, ජීවිතය ඕනද? ධර්මය ඕනද, ජීවිතය ඕනද? తాවකාලික ජීවිතය ඕනද, සදාකාලික ජීවිතය ඕනද? අමරණීය ජීවිතය ඕනද, මරණීය ජීවිතය ඕනද? මමත්වයේ ඉක්මවීම යනු මරණයේ ඉක්මවීම. මමත්වයේ නේද මැරෙන්නේ? කවදක හරි නේද? ඊගෝ එක තමයි මැරෙන්නේ අපේ. තේරුණාද? මමත්වයේ තමයි මැරෙන්නේ, වෙන මොකක්වත් මැරෙන්නේ නැහැ. එතකොට මමත්වයේ යන මරණය. මරණයමයි මැරෙන්නේ. එහෙනම් දිට්ඨියෙන් අපිට සිද්ධ වෙනවා, සංකල්පයෙන් අපිට සිද්ධ වෙනවා මරණය පහු කරන්න. දැන් පින්නතුනේ මේ මරණේ ඉක්මවු මිනිසෙක් කියලා පාර මැදින් ඇවිදින්නේ නැහැ. සර්පෙක් ආවොත් එහෙම ආකාපිය කියලා කකුල අල්ලන් ඉන්නේ නැහැ. අයින් වෙනවා, දුවනවා. මේ පංචස්කන්ධේ නෙමෙයිනේ අපි මැරුවේ. දැන් මේ පංචස්කන්ධයට හිරිහැරයක් කරන්න ආවහම රහතන් වහන්සේ කෙනෙක් අර සුනක වැද්දා නේද? මේ උසි ගැන්නුවාම රහතන් වහන්සේ දුවල ගිහිල්ලා ගහට දැක්කා. අද කාලේ ඉන්න මෝඩයෝ නම් මේ නිවන ගැන හිතාගෙන ඉන්න විදියට නේද? අපි හරි කවුරු හරි කෙනෙක් ගහට නැග්ගොත් දුවල ගිහිලා ආපහු අරු රහත් කිව්ව අමු බයයි ගු බයයි කියලා කි. මොකද උන්වහන්සේට පිස්සුවන්නේ නෑ නේද? බල්ලන්ට කියලා කවෝගෙන බෙහෙත් විදෝ ගන්න නේද? ඒ කාලේ බෙහෙත් විදින්නේ නෑනේ. හරි, කොහොම හරි නමු එහෙම එකක් නෙමෙයි මේ හිතෙන් මරණය දුරු කරන්නේ. ශරීරය නඩත්තු කරන්න යන්නේ ඒ විදියට. ශරීරය වෙනම එකක්. එයාව තුවාල කරන්න හොඳ නැහැ, මේ කඩා බිඳ ගන්න හොඳ නැහැ. එයාට ඉතින් පෝෂණය ඕන, විටමින් ඕන, බෙහෙත් හේත් ඕන. ඒ දේවල් කරන්න ඕන. ඉතින් ධර්මයේ බලයට මේ පංචස්කන්ධේ පවතින්නේ. කවුරු හරි ධර්මයේ වරදවා ගත්තොත් එහෙම හිතුවොත් එහෙම මම ධර්ම අවබෝධය කරගෙන ඉන්නේ මට කොරෝන හැදෙන්නේ නැහැ. ඈ මට ඔය නියුමෝනියා රෝමේව හැදෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න බෑ. ඒක වෙනම ශරීරයක්. ඒක පංචස්කන්ධයක්. ඒක ඒ විදිහට පවත්න්නවා. මරණය පැමිණීම සැලවුණු මොහොතින් හිමවත් පර්වතය පවා උණුසුම් වේ. ඔයදීනේ මරණය කියන එක කෙනෙකුට ලැබෙන්න මොහොතයි කියලා දැනුනොත් එහෙම සාමාන්‍ය ලෝක සත්වයන්ටනේ ඒක ඉතින් මොන වගේ මානසිකත්වයක් ඇති කරනවද කියලානේ. අපි දැකලා තියෙනවා ඉල්ලුම් ගහට නියම වෙච්ච පුජ්‍යලයෝ අවසාන කෑම එහෙම කද්දි දර්ශන එහෙම දාලා තියෙනවා එකක් මම දැක්කා. ඒ සලිත බව ඉතින් කියලා නිම කරන්න බෑ මිනිස්සුන්ගේ. ඒ වගේම ත්‍රස්තවාදී ඉන්නේ එහෙම අරගෙන ගිහිල්ලා මේ යන මරණ අවස්ථාව දැකලා තියෙනවා. මේ මිනිස්සුන්ගේ වෙවිලිලිල්ලනේ මේ වේක එක දරා ගන්න බැරි ස්වභාවයක් ඒක මිනිසුන්ගේ. සෑම දොරකම යතුරු මාරයා සතු ඇත. අපි යතුරු හංගන් හිටියේද අපේ දොරවල් වල එක යතුරක් තියෙනවා ඒගොල්ලෝ ළඟ. මාරය ළඟ තියෙනවා. එයාට ඕන වෙලාවක අපේ ඕනම දොරක් අරගන්න පුළුවන්. මාරයාගේ හැඩකාර බාල දුව තණ්හාව. මාරයාගේ හැඩකාර දෙවෙනි දුව රාගය. මාරයාගේ හැඩකාර අවසාන මේ ලොකු දුව හැටියට සඳහන් කරන්නේ රතිය. එය තණ්හා රති රාගා කියන concept එක තමයි. ඒ தත්වය තමයි. මාරයාගේ නෑයෝ නොවන්නට කැමතිද? මත්ස්‍යා හැම ගිල්ල සැනින් දුකටපත් වේ. සත්වයා මාරයාට අවනත වූ සැනින් දුකටපත් වේ. ඉතින් මාරයාට නෑකම් නොකියන්නට වග බලා ගන්න. හිතෙන් මැරෙන ධර්මතා සියල්ල අතහරින්න ඔබට ආයිති ධර්මතා විතරක් ළඟ තියාගන්න. දැන් බලන්න ඔබට ආයිති දේවල් කීයක් ළඟ තියාගත්තද කියලා ගණන් කරලා කියන්න. අපිට නිවන හොයාගන්න ලේසි උනේ පින්නතුනේ ස්වභාව ධර්මයෙන්ම හැදිලා ආවා. අපිට එහෙම ලොකු බැඳීම් හටගන්න දේවල් තිබ්බේ නැහැ. ඔයත්තන්ට නම් ඇති සමහරලාට ලොකු බැඳීම් හටගන්න. එක්කෝ භාර්යාවක් ඇති සෙනෙහබර, එක්කෝ ස්වාමි පුරුෂයෙක් ඇති සෙනෙහබර, එහෙම නැත්නම් සෙනෙහබර මව්පියෝ ඇති අපිට මේ මොකෙක්වත් හිටියේ නැහැ. සෙනෙහ බර මව්බියෝ හිටියෙත් නැහැ, සෙනෙහ බර ඥාති හිටියෙත් නැහැ, සෙනෙහ බර සහෝදරයොත් නැහැ, සෙනෙහ බර ගුරුවරුත් නැහැ, සෙනෙහ බර මිත්‍රයොත් නැහැ, මොකෙක්වත් නැහැ, ඔක්කොම එකයි කියලා අපි ඇවිල්ලා සත්‍ය හොයාගත්තා. ඈ එල්ලෙන්න වෙලක් නැහැ. අත්තාහි අතනෝ නාතෝ, මටත් මාට පිළි සරණ නැහැ. සත්‍ය අවබෝධ කරගත යුතුයි. ඉතින් සත්‍ය අවබෝධ කියන්නේ වෙනතර මේ මමත්වය උදුරා දැමීම, මමත්වය උගුලලා දැමීම, මමත්වේ නිදහස් වීම. තේ මමත්වේ නිදහස් වෙන්නේ වෙනතරේ මනස 100ට 100ක් මගේ අවනතභාවයෙන් මම නිදහස් කරලා හරිනවා. මගේ මනස කියලා මම බැඳගත් ස්වභාවයෙන් මම මේක නිදහස් කරලා දානවා. දැන් බලන්න මගේ වීරිය කියලා මං අල්ලන් හිටියා. ඒක තමයි මගේ වාසනාව උදා කරපු අවස්ථාව. අක ඇතරලා දැම්මා. මගේ ප්‍රඥාව, මගේ දැනුම, මගේ උගත්කම, මගේ පංචස්කන්ධය. ඉතින් ඔය ඔක්කොම අතහැරලා දානවා. ඔය ඔක්කොම අවිද්‍යාව මත බැඳීම. අවිද්‍යාපත්‍ය සංඛාරනේ නේද? සංඛාර වෙන්නේ බැඳීම් හටගන්නේ අනවබෝධය නිසා. අවබෝධය නම් අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තා කුතෝ ධනං. තමන්ට තමන්ව නැත්තං කෝ දරුවෙක්, කෝ ධනයක්, කෝ දෙයක් කියලා අහන්නේ. මේ සම්මුති කතාවක් නෙමෙයි, මේක පරමාර්ථ හිතේ කතාවක්. හිතෙන් නිදහස් වෙනවා. හිතෙන් නිදහස් වෙනවා කියන්නේ අතහරිනවත් නෙමෙයි, අල්ලගන්නවත් නෙමෙයි, සත්‍යයට ඉඩ දෙනවා. ඔක අතහරිනවා කිව්වහමනේ ටිකක් මේ නරක් වෙන්නේ, නිකන් බෑඩ් ස්වභාවයක් ගන්න අතහරින්න. ඇත්තටම කියන්නේ අතහරින්න ඕනේ නැහැ. මොකටද අතහරින්නේ? මම නිතරම කතා කරලා පැහැදිලි කරලා තියෙනවා, ඔබට අතහැරීමට අයිතියක් නැත. මොකද්ද කියලා දෙන්නේ? අතහැරීමට ඔබට අයිතියක් නැත. මීට කලින් කියලා නැද්ද? කියලා තියෙනවා. ඔබට අතහැරීමට අයිතියක් නැත. මේක පළවෙනි වතාවට මම හිතන ලෝකේ දේශනා කරන්නේ මෙහෙන් වෙන්න ඕන. මම නෙමෙයි මෙහෙන්, මේ ආයතනයෙන් වෙන්න ඕන. අයිතියක් නැත. අතහරින්න කිසිම අයිතියක් නැහැ. දැන් මට මේ කිසිම දෙයක් අතහරින්න මට අයිතියක් නැහැ. මොකද මම අයිති කරගත්තා නම් නෙමෙයි අතහරින්න ඕන. ජයනායි කිසිම දෙයක් අතහරින්න අයිතියක් නැහැ. කිසිම දෙයක් අල්ලගන්න අයිතියකුත් නැහැ. කිසිම දෙයක් අතහරින්න අයිතියකුත් නැහැ. තියෙන දේවල් තියෙන හැරිය නම් අන්න ඔබ විවෘතයි. ඔබ නිදහස්. එවනම් සසර පැවැත්ම තියෙන්නේ අල්ල ගැනීම නිසා, අතහැරීම නිසා. සසර නැවැත්ම තියෙන්නේ අල්ල ගැනීමයි අතහැරීමයි නතර කිරීම නිසා. ඔබ නතර වෙන්න මා නතර වෙලා සිටින්නේ. දැන් බලන්න මේ දිවීමක් වගේ අපේ සසර පැවැත්ම. සසර සැරිසරනවනේ. කොහොමද දිවීමක් වෙන්නේ? වම් කකුල දකුණු කකුල, වම් කකුල දකුණු කකුල, දකුණු කකුල උඩට ගන්නකොට වම් කකුල බිම, වම් කකුල උඩට ගන්නකොට දකුණු කකුල බිම. එහෙනම් ඇලීම් ගැටීම් කියන දෙක සසර පැවැත්මේ ලක්ෂණයක්. එහෙමනම් අතහැරීම අල්ලා ගැනීම කියන දෙක සසර පැවැත්මේ ලක්ෂණයක්. අතහැරීම අල්ලා ගැනීම දෙකම ඉවත් කරන්න ඕන සසර නැවැත්මට. දැන් මේක ඔළුවෙන් හිතලා හදාගන්න දෙයක් නෑ. විවෘතව තේරුම් ගන්න. මන මනසේ තෙන්ටපත් වෙන්නට ඉඩ හරින්න. සොයල සොයල සොයා ගන්න පුළුවන් දෙයක් නෙමේ. අපි හොයන එක අවසන් කරලා දැම්මට පස්සේ අපිට ඉබේ ලැබෙන දෙයක් තමයි නිර්වාණය, ශාන්තිය. නොමිලේ ලැබෙන එකම දේය සත්‍ය නිර්වාණය. නොමිලේ ලැබෙන දේ කියලා ඇයි එහෙම කියන්නේ? නිර්වාණය යනු නොමිලී ලැබෙන දෙයක්. දැන් ගොඩාක් අය හිතනවා භාවනා කරලා තමයි නිර්වාණය ළඟා කරගන්නේ. ඒක නොමිලේ නෙමෙයිනේ, තෑහෙන්න මහන්ති වෙන්න ඕන. ඇත්තටම මහන්ති නොවි අවබෝධ කරගන්න පුළුවන් එකම දේ සත්‍යය. ඇයි එහෙනම් මිනිස්සුන්ට අවබෝධ වෙන්නේ නැත්තේ? මිනිස්සු හැමතිස්සෙම මහන්සි වෙනවනේ මේක තේරුම් ගන්න එකයි. සත්‍ය අවබෝධයට මහන්සි වෙනවා, පිංකම් කරනවා, මහන්සි වෙනවා, භාවනා කරනවා, ඒ සත්‍ය කියන්නේ මොකද්ද කියලා කල්පනා කරනවා. අල්ලගෙන ඉන්නවා, අතහරිනවා. නිවන නොමිලේ ලැබෙනව පින්නතුනේ. හැබැයි අපි ළඟ සුදුසුකම් ඇති වෙන්න ඕන. එච්චරයි. දැන් සුදුසුකම් නැති තැනකට නිවන ලැබෙන්නේ නැහැ. දැන් අපි ඇලීම් ගැටීම් ටික අවසන් කළා නම් අපි සුදුසුකම් ලබනවා. සුදුසුකම් ලැබුවාම නිවන ස්වභාවයෙන් ලැබෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඔක තව පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න ඕන. නැත්තම් ඔළුව අවුල් කරගන්නවා කට්ටිය. දැන් දුවනවා. වීගෙන් දුවනවා. ඔබට නිවීම, ඔබට නිවන ඕන නම් මොකද කරන්න ඕන? නතර වෙන්න ඕන. නතර වුණාම නොමිලි නෙමෙයිද තමන්ට විවේකී ලැබෙන්නේ? ඒ වගේ තමයි. ඒක තමයි උදාහරණය. සොයාගෙන විවේකේ හොයාගෙන දුවන මිනිස්සු, නිවන හොයාගෙන දුවන මිනිස්සු නතර වෙලා ලබන්න තියෙන දෙයක්. ඉතින් මේක සම්මර්සණය කරන්න, මනස හරියට ඒ තුල පිහිටවා ගන්න, අවබෝධ කර ගන්න, ඥාණය වඩන්න අවශ්‍යයි. නමුත් අර සත්‍යයේ ස්වභාවය එයයි. ඉතින් මේවත් එක මතවාද හදාගෙන සංකල්ප අතර ගැටි ගැටි ඉඳලා වැඩන්නේ. තමගේ මනස නිදහස් කරන්න, ලෝභ දේශ මොහ තණ්හා රති රගාවන් නිදහස් කර ගන්න, ඉන්ද්‍රිය ශක්තියන්ගෙන් මිදෙන්න, ලෝකෝත්තර වන්න, ජීවිතේ ලස්සනයි. බන කියන දේ කෙනා දිහා බලන්න එපා, ධර්මයේ දිහා බලන්න. මට අවබෝධයක් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. කිරි බොනකොට වැස්සි කොහෙද කියලා හොයන්නේ නැහනේ. කිරි රසයි නම් බිව්වනේ, වැඩේ ඉවරයිනේ නේද? දැන් අපි කිරි අට්ටි ගන්නකොට මේකේ වැස්සි කළුද සුදුද කියලා බලනවද? කිරි රහයිද නැද්ද කියලා නේ බලන්නේ. වැස්සි කළු වෙන්නත් පුළුවන්, සුදු වෙන්නත් පුළුවන්. වැස්සි ඕස්ට්‍රේලියාවේ වෙන්නත් පුළුවන්, ලංකාවේ වෙන්නත් පුළුවන් නේද? මේ නවසීලන්තේ වෙන්නත් පුළුවන්. කොහේ වුණත් කමන්නේ. කිරි රහයිද නැද්ද? ධර්මයේ දෙස බලන්න. යෝ ධම්මං පස්සති. බුදුහාමුදුරුවනේ පින්නතුනේ තමාට මේ වන්දනා කරගන්න මේ කට්ටි එකතු කරගන්නේ නැතුව මිනිස්සුන්ට ධර්මයේ දිහා බලන්න කිව්වේ. රහත් වෙන්න මාර්ගඵල එහෙම ලබන්න උමනා වෙන්නේ බෞද්ධ මානසිකත්වයෙන් බලනකොට. ඉතින් වෙන මානසිකත්වයකින් බැලුවොත් තවත් කට්ටියකට ස්වර්ගස්ත වෙන්නත් උමනා වෙයි. ඒක මානසිකත්වයක්වත් නැතුව දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියන පදනමින් බැලුවනම් අන්න සත්‍ය අවබෝධ කරගන්න. පින්නතුනේ බෞද්ධයෝ බෞද්ධකම ඇතුලේ තියෙන මාන උද්දච්චකම් අවිද්‍යාව ටික බෞද්ධයම දන්නේ නැහැ. හාමුදුරුවරු දන්නෙත් නැහැ හාමුදුරුවෝ ළඟ තියෙන මාන උද්දච්ච අවිද්‍යාවකම් ටික. ඉතාම නරක විදියට නිකාබේදී තියෙනවා හිතවල. ඊළඟට බෞද්ධයි කියන සංකල්පය ඇතුලේ වැඩ කරන තැන්වලදී සිදුවෙච්ච ක්‍රියාකාරකම් දෙක තුනක් පින්නතුන් මම මතක් කරන්නම්. දවසක ගුවන්විදුලියක මම ධර්ම දේශනා කරන අතරේ මම කිව්වා ඔබට ඇඹිලි පිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා අන්තර්ජාලයේ සර්ච් කරලා ධර්මය අහන්න පුළුවන්. ඔබ නිරන්තරයෙන් මීට වඩා ධර්මය අහන්න කියලා මම නම කිව්වා. දේශනාව ප්‍රචාරය වෙනකොට අර නම් කැල්ල කැපුවා. ඒ කියන්නේ තව කෙනෙකුට දියුණුවක් ලැබනකොට, තව කෙනෙකුට ප්‍රසිද්ධියක් ලැබෙනකොට, තව කෙනෙක්ගේ එහෙම වෙන්න දෙන්නේ නැහැ. දැන් අපි මාධ්‍යන්වල ධර්ම දේශනා මගේ ප්‍රචාරය වෙනකොට මං කිව්වා මං ඉන්නේ විහාරස්ථානයටත් ගෞරවයක් වෙන්න සම්මා සමාධි ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන වාසියේ ඇඹිලි පිටියේ ආනන්ද හැඳුරු කියලා කියන්න. එතකොට ඒ ආයතනයට කෙනෙකුට එන්න පුළුවන් ඕනනම් ධර්මය අහන්න. ඒව දන්නේ. ඒ තමයි කුවක කාම. ඊළඟට අපි පන්සල් වලට යනව බණ කියන්න. බණ ටික කියන එක හොඳයි. හැබැයි පොතක් පතක් විකුණන්නවත් කෙනෙකුට දෙන්නවත් ඉඩ දෙන්නේ නැහැ. ඉතින් අපේ බණ ටික හොඳයි එයාගේ කාලසටහන පිරෙන්න. අපේ බණ පොතක් එහෙමේ දීලා ඒකෙන් ආදායමක් හරි ලාභයක් හරි අපිට ලැබෙයි කියලා සමහරලාට අපි දෙන්නේ මුද්‍රණ වියදම. එහෙම දුන්නත් ඒ ඌව බෑ. කුහකකම් තේරෙන්නේ නේද? කුහකකම් ක්‍රියාවලියන්. ඒ නිසා බෞද්ධ ධර්මයේ කියන එක ඇතුලේ මහා පුදුම දෙයක් අපි කොළඹ හතේ භාවනා මධ්‍යස්ථානයේදී එහා පැත්තේ දායකයෝ දානේ වළඳලා එහේ මේ වෙලා එහේ ටොයිලට් පිරුණාම මෙහි පැත්තේ මෙහා පැත්තේ පන්සලේ ටොයිලට් එකට එනවා. එළවනෝනේ කොහෙද? එහා පැත්තේද සිල් ගත්තේ? එහා පැත්තේ ටොයිලට්ම පළ මෙහෙ එන්නවා. මම බැලුව පුදුම බෞද්ධකමක් මේක. සමහර එහා පැත්තේ සිල් ගන්නවා මෙහා පැත්තේ ඇවිල්ලා බණ අහනවා. සමහරලාට මෙහා පැත්තේ හොඳ බණක් කරනකොට මෙහා පැත්තෙන් අහනවා. එහේ පැත්තට හොඳ හාමුදුරු කෙනෙක් වැඩලා බණ කියනවා කියපු ගමන් එහා පැත්තට දුවනවා. දැන් කැමති නෑ. එහා පැත්තෙන් ඇවිල්ලා මෙහාට එන්න දෙන්නේ නැත්නම් මෙහා පැත්තේ එහාට යන්න දෙන්නේ නැත්නම් ගේට්ටු අහනවා. බෞද්ධකම ඇතුළේ ඇති මමත්වයන්, කුහකත්වයන් අප්‍රමාණයි. ඒවා බද්ධ වෙලා, ඒවා තද වෙලා, හිර වෙලා, ඒවා තානාන්තර බවට පත් වෙලා, ඒවා ආයතන හැටියට, ගොඩලැඟිලි හැටියට, සත්වයෝ හැටියට, සත්තු හැටියට නඩත්තු කරන් යන අලු ඇත්තු නඩත්තු කරනවා වගේ. ඒ නිසා සත්‍ය අවබෝධය කියන්නේ හරි වටින දෙයක්. සමහර අය දත මිටි කාගෙන ඉන්නවා ලොකු හාමුදුරු මැරෙනකන් ලොක්ක වෙන්න. මොන තරම් පාපකාරී සිටිවිල්ලක්ද ඒක? ලොකු හාමුදුරුවෝ මැරෙනකන් ඉන්නවා පොඩි එකක් නායකයා වෙන්න. වෙන එකෙක් ආවොත් ඌ එළවනවා, කපලා අරිනවා. එහෙම නැත්නම් දෙවෙනියා ඉන්නවා නම් දෙවෙනියා කොහොම හරි එළවලා දානවා තුන්වෙනියට එතෙන්ට එන්න. එවැනි ක්‍රියාකාරකම් තියෙනවා. ඒ තමයි ධර්මයේ ඇතුලේ සිදුවෙන අධර්මවාදී තත්ත්වයන්. ධර්මයේ හොයන්නේ දැන් ගොඩක් දෙනෙක්. හාමුදුරුවෝ ධර්මයේ හොයන්නේ. ගිහියෝ ධර්මයේ හොයන්නේ. අපේ උන්ට හරි ලොකුයි ඔය මොනවා හරි පිළිම හදන්නයි, චෛත්‍ය හදන්නයි, ඒවට රන් වැටවල් ගහ ගහ ඉන්නයි. මේ අමුතු දේවල් කරන්න ගියාම මිනිස්සු හරිම ආසයි ඒ දේවල් කර කර ඉන්න. ඒකට හේතුව දන්නේ නැහැ. නුවණ නැතිකමද? අවශ්‍යතාවයක් නැතිකමද? මඟ පෙන්වීමක් නැතිකමද? අබුද්දස්ස කාලෙද කියන්න මම දන්නේ නැහැ. ආධ්‍යාත්මික පැවිද්දෙක්, ආධ්‍යාත්මික පන්සලක්, ආධ්‍යාත්මික චෛත්‍යයක්, ආධ්‍යාත්මික බෝධියක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. ඒ ආධ්‍යාත්මයේ තනා ගන්න නිරන්තරයෙන්ම කටයුතු කරන්න. දෙවෙනි පාර්ශවයේ හැටියට මේ දේවල් නැත්තම් කරන්න. ධර්මයේ නුවණට තේරුම් ගන්න ගියොත් නම් එයා වැඩි කාලයක් නැතුව එක්ක ධර්මේ පා වෙනවා, එක්ක පිස්සු වැටෙනවා. හේතුව විශ්වයේ දිගපළල හිතට හිතන්නවත් බෑ. ඒක තමයි විශ්වය කියලා කියන්නේ ඒක. දැන් තාරකා විද්‍යාඥයෝ පිස්සු වැටිලා ඉන්නේ. හොයාගෙන යනවා, ඊට වැඩිය හොයාගෙන. ප්‍රශ්න වැඩි වෙනවා. එන්න එන්න ප්‍රශ්න විසඳෙනවට වඩා ප්‍රශ්න වැඩි වෙනවා තාරකා විද්‍යාඥයන්ට. ඒක නෙවෙයි විශ්වයේ කෙලවරක් නෑ. ඒ වගේ තමයි පින්වතුනි මේ ධර්මයේ කියන එක තමන්ගේ සිත් යොමා තේරුම් ගත යුතු ප්‍රත්‍යක්ෂ කොට ධර්මයක් මිස ඒක නොලෙජ් එකට දැනුමට ගන්න පුළුවන් දෙයක් නොවේ. දැනුම තියෙන්නේ පින්වතුනි සංකල්ප මත, දෘෂ්ටි මත, හදාගත්ත දෙයක් මත. එහෙමනම් හදාගත්ත සත්‍යයක්, හදාගත්ත නිවනක්, හදාගත්ත මාර්ගඵලයක් හොයන අයට කවදාවත් හම්බ වෙන්නේ නැහැ. එයා හොයන්නේ හදාගත්ත එකන්නේ. සත්‍ය නුවණට නෙමෙයි හදවතට දැනෙන දෙයක්, තමන්ගේ හිතට දැනෙන දෙයක්, තමන්ගේ හිතෙන් දැක බලා අවබෝධ කරගන්න. හොද්ද පිළියෙල කරනවා වගේ රසට හිත හදා ගන්න. විශ්වයේ අයිතිවාසිකම පර්චස් 10කට කොටු කරගන්න එපා. ඔබ විශ්වයේ බවට පත්වන්න, අනන්තයේ බවට පත්වන්න. අකාලිකයි කියන්නේ විශ්වීය ලක්ෂණය. ටයිම් කියන්නේ අපි හදාගත් එක. පුජ්‍යලත්වය කියන්නේ අපි හදාගත් එක. අවිජ්ජාපච්චයා සංඛාරා, අවිජ්ජාපච්චයා සංඛාරා, අවිද්‍යාව හේතුවෙන් අපි හදාගත්තා. අන්නේ ටික මකන්න නේද මේ ඔක්කොම බණ ටික කියන්නේ. අන්නේ ටික මකලා දාන්න මේ ඔක්කොම දේශනා කරන්නේ. හදාගත්ත ටික මකා ගන්න, සංස්කාර කරගත්ත ටික මකා ගන්න. ඊට පස්සේ ඔබ ස්වභාවිකත්වයට පත් වෙනවා. ඒට අර හදාගත්ත ලෝකයට වඩා යා වෙනස් ලෝකයක ජීවත් වෙන එක තමයි ලෝකෝත්තර. එහෙම නැත්නම් තථාගත තත්ත්වය. ඉතින් අලංකාරයි, ලස්සනයි. ඉතින් ධර්මයට පත් වෙන හැම දිනාටම මේ ධර්ම දේශනාව උපකාරක උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා සම්බුදු සරණයි.
අද දවසේ ධර්ම දේශනා දායකත්වයන් ලැබමින් කටයුතු කරනු ලබන්නේ මහනුවර පදිංචි ස්වර්ණා වැදිවක පින්වත් මහත්මිය විසින්. අරමුණු බවට පත්වන්නේ එතුමිය රෝගාතුරව සිටින කාලය තුළදී මාහට ගුරුහරුකම් හා උපදෙස් ලබා දෙමින් ආශිර්වාද කරමින් ඒ කටයුතු කරපු ස්වාමීන් වහන්සේටත් වෛද්‍යවරු හැම දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම එතුමිය අසනීපයෙන් සිටින කාලයේදී පුරාවට ඉතාමත් ආදරයෙන් ඉවසීමෙන් හා කරුණාවෙන් යුතුව කටයුතු කළ එතුමන්ගේ දයාබර ස්වාමි පුරුෂයාට නිමල් මැදිවක පින්වත් මහත්මාණන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්න කල්පනා කරලා තියෙනවා. ඒ වගේම එතුමිය කුඩා කාලයේ සිටම රැක බලා ගනිමින් අසනීප කාලයේදීත් රැක බලා ගනිමින් කටයුතු කරපු එතුමියගේ එකම සහෝදරිය වන චන්ද්‍රා ආර්යරත්න සහෝදරියටත් ඒ වගේම එකම සහෝදරයා වන මහේෂ් ඉද්දවල මල්ලිටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට කල්පනා කරලා තියෙනවා. ඒ වගේම පුතුණුවන් දෙදෙනා වන ලිසිත සහ දිල්මින යන අයටත් ඔවුන්ගේ පවුලේ සෑම සිළු දෙනාටමත් හේෂානි සහ නිල්මිනි යන ඒ දියණියන් දෙපළටත් සෙත් ප්‍රාර්ථනා කරන්න කල්පනා කරලා තියෙනවා. ඒ වගේම මේට නිරෝගී භව ලබා ගැනීමට පිහිට වූ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතාටත් විශේෂඥ වෛද්‍ය තුෂාරි හේනේගම වෛද්‍යතුමියටත් වෛද්‍ය ආචාර්ය රසිකා වසන්ති වෛද්‍යතුමියටත් මාගේ ඥාති පුතුණුවන් වන දුමින්ද සහ සුදේශ යන ඒ පුතුණුවන් දෙපළටත් ධර්මානුශාසනා කුසල බලයෙන් සෑම සියලු දෙනාටමත් සද්ධර්ම අවබෝධයක් ආයුරාරෝග්‍ය සැප වර්ධනයක් වේවා යන උතුම් ප්‍රාර්ථනා සමුදායකින් යුක්තව අද දවසේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ මහනුවර පදිංචි ස්වර්ණා මැදිවක පින්වත් මෙතිනිය එතුමියට ආයුරාරෝග්‍ය සැප වර්ධනයත් දීර්ඝායු සම්පන්නිත් සැලසේවා. ඒ වගේම සියලුම සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු එලෙසම දළදා හාමුදුරන්ගේ ආශිර්වාදයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු.